නැයි සියලු දෙනාගේ තෙරුවන් සරණයි අපි අවසාන අංකයේ වාසේ ප්‍රශ්න සහ පිළිතුරු වැඩ පිළිවෙල පටන් ගන්න හැදන්නේ ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. So we recommend you one for this question and answer session. I start with the already written questions and then while going on, if you have any kind of questions or comments, please come out with. We have a tradition of giving a summary of the talk, which is given in Sinhala, now in a brief form in English. Today also we were touching the same particular discourse known as Uraga Sutta, about the worn out skin, and the basic topic was the conceit. So far we have therefore tackled the hate, the desire, and today the conceit. Particular sutta won't give much of a detailed analysis of the subject. So therefore I took yet another quotation of witness from another sutta known as Sapurusa Sutta from the Majjhima Nikaya, and there are the conceit being dealt in detail. For the last 2-3 months it occurred to me this is again and again recurrently happening, the importance of conceit, specifically when your spiritual life becomes successful. Whenever it becomes successful, the danger of the conceit is increasing. So you have to be very careful, just to be humble and have a transparency and open discussion with your spiritual friends, and keep the mindfulness fully alert. Otherwise, assuming that I am successful, I am good, and ultimately looking down to the others, kind of comparison happen. Away from today morning's discussion, if I have to go a little further, occurred to me, read one particular sutta, well explained. It is belongs to the Mahayana tradition, named the Surangama Sutta. That particular one is completely dedicated for this subject. When and where your spiritual life becomes progressing, how much this conceit going to undermine you, how much it is going to give unwanted repercussions to your fellow beings, family members and other kind of thing. And it is basically due to the conceit. It has recognized about 500 incidents and given 500 names, and 500 names just like demons. 500 demons you are meeting on the way to the liberation. Each and everyone recognize, and very dramatically it is presented. So therefore, it is very recommendable, commendable book. One of the Rinpoche in Tibetan, given in detail. I was very happy to read it because it is showing yet another aspect of the spiritual life. So therefore, as far as the summary is concerned, I will still adhere to the morning talk. The Buddha, in this particular sutta that I quoted as a support to the Uraga Sutta, it says that whenever you become a monk, I mean after renunciation, just like in case of me or he or something like that, we understanding the value of the spiritual life, understanding the renunciate life, we go forth and come into the community, monks community, and when you go there, of course it is the most conducive thing for the meditation and the spiritual life, but over there also a lot of the problems can arise, friction can arise, and therefore this episode is more related to the monastic life, but you can understand how you can apply this to the lay life also. So in the monastic life, according to the Indian tradition and in the Sri Lankan tradition, If you are coming from a high caste and become a monk and going to live with the low caste other monks, definitely you develop one upmanship. I am coming from the low high caste, others are low caste, therefore you look down there. But the Buddha says, and the Buddha says that is the wrong way. Because by being simply a low high caste, your defilement will not be handled, tackled or reduced. Rather it is increasing. So therefore the correct way that you have to put it into is, even though caste-wise we are different, the main function of our becoming, main purpose of our becoming a monk is measured by the number of defilements we are handling and number of defilements we are getting rid of. For that, the caste is immaterial. Simply by being high caste, you won't be away from the problem of the defilement. Instead, you have to follow what the Buddha has with his teaching. And adhere to that, that is the only way one can to get rid of these defilements. Therefore, not to look down others and not to put yourself into high pedestal with terms of caste. And then he says the second thing is, he is coming from the well-to-do family. And he is coming from a family which has a lot of rich relatives. And the fourth one, the Buddha says, is well educated in the theory knowledge and the book knowledge, and that is also the same thing can happen. He can assume that I am a learned, others are not. Therefore, that comparison can happen through the conceit that the Buddha says, by simple learning, it is not addressing to your defilements in a positive way, rather it will be negative. Therefore, you better put into practice rather than comparison other. So much so that it must be leading to the restrainment of the virtues, concentration and the wisdom, not mere by theory. And then he says, if you are a good orator, good talker, and has a good ability to address the people and keep the people under command, and therefore that also a reason for you to assume, develop the conceit. And the other one is, but a well-disciplined according to the monastic code, that also you sometimes take it as a measure, though others are slack. I am really strict in monastic code, and even then the Buddha says, that is of course helping you to develop kind of virtues or restrainment, but even then that is not the sole way to get rid of defilements. Instead, mind your practice and do according to the teaching of the Buddha. Otherwise, though you are virtue-wise or precept-wise or restraintment of the verbal physical vice is good, but the mentally you are proliferating the conceit. And then after he says, even if you get the first jhana, that means the high achievement regarding the concentration training, even then the danger is there. You may look down others though to have not achieved the jhanic experience as inferior, you will put up there telling that I am well accomplished. But the Buddha says, still you are developing this conceit. So therefore, first jhana, second jhana, third jhana, fourth jhana, and ultimately it's going up to the eighth jhana, the non-materialistic, material jhanic level. Whatever may be, if you are going to assume this is my achievement, and the conceit can come, and therefore the total defilements increasing rather than decreasing and go up to the Nirodha Samapatti level. That means up to the Nirodha Samapatti level only you are free from that. So therefore more and more you go higher, you have to be very careful about the conceit, otherwise that will make repercussions, that will make friction, that will make difficulties. It happened through the society, happened through the family members, happened through the your colleagues. So therefore, there you must have common sense. And the Buddha says that Dhamma Dhamma Patipatta, Samiji Patipanna, Anudhamma Chari. Dhamma Dhamma Patipatta means just adhere to what the Buddha has mentioned. For example, when you are doing Anapanasati Bhavana, sometimes the very breath, you know, very subtle, and ultimately go to very subtle layers. So at the beginning you doubt whether there is something wrong with my meditation, or what is happening to the breath, what should I do, all the kind of things. But if you get a correct teacher, he will say, this is how you calm down your breath, you calm down your body, you calm down your mind, so go further and further. The moment and up to you achieve that kind of thing, the uncertainty, fearfulness, boredom, monotony, and all the kind of things disturbing. But when and where you go prepared and go through to the subtlest layer of, for example, in-breath and out-breath, you come to a kind of a contentment, kind of a satisfaction, kind of a saturation, you feel this is my achievement. I am the only person achieved, all the others are not. Moment you assume this as your own achievement, the conceit get the full footing. What you have to do is, you have to understand if the causative factors are aligned, this is an outcome, this is a chain reaction. It is not an achievement of me. Therefore, this achievement is not me, this achievement is not mine, this achievement is not my soul. I have to contemplate whatever you achieve. So this is called Passambaya Kaya Sankara. While you are calming down your bodily formations, you experience rapture and the gladness. Over there is a danger. You overassume yourself, put yourself on the high pedestal and start painting yourself. There you have to keep it in a due place. And even if you are successfully handle it without going to the conceit and kind of thing, then you come to the layer Passambaya and Chitta Sankara, that you are going to deal with the feeling and perceptions. It's a very subtle state, and they are also at the beginning turmoils are there, and the teachers are guiding you just to keep it here, just like a flame burning without cross currents, upright. When you go there, you come to a very deep layer of satisfaction. It is called Abhipamodaya. It is inalienable. It is unalloyed. Kind of a pleasure happens. So much so, you consider it more than the Nibbana, more than your emancipation, and then get stuck. There also you have to understand, this is not the final aim. This is not the final game. This is yet a roadside, there is just another byproduct, don't get hooked up with. And there also you have to, even if it is unhuman layer of satisfaction, you must not assume this as mine, you must not this as me, you must not assume this as my soul. And the Buddha, it used the particular term tammayata. Whenever you are going to assume with that state, it is called tammayata, you feel, I am that. This my achievement is myself. This is due to my correct effort. This is due to my correct knowledge. Like moment you assume, you will be caught up with the conceit. And you must have an ability to disclaim it. Whatever you achieve, you have to have an ability to disclaim it. This is not me, this is not mine, this is not my soul. It is called atammayata, that cannot be taught in the classrooms. That cannot be prepared you before you come up to that level. Theoretically we can talk, but each and every person go to up to that level, caught up. It is not a private mistake, personal mistake, so you have to go prepared. When the meditation going wrong, no problem, you will cry and all the kind of things. When it is going correct, still the danger is there. So therefore meditators, more than the people searching for social, political and economical gains, those who are going this spiritual path must have this immunization beforehand or vaccination beforehand. Because you are going to more and more vulnerable situation, and because you are going away from the day-to-day rat race, you are going from the day-to-day materialistic game, but the trap is there. So more and more you go there, you have to have noble friends, you may have to have the mindfulness intact, just to see each and everything as if someone else. So few criterions Buddha has measured, presented. One thing is disclaimer. This is not me, this is not mine, this is not my soul. The second one is look at it as if alien, as if someone else. The third one is see it is as a cause-effect relationship. It's a chain action. If these causes are there, this effect is there. It is not me. Otherwise, that has a whirlpool kind of a vicious cycle. In order not to get into the vicious cycle and go directly, you must have this kind of a basic immunity, basic vaccine. That is why it says the achievement is possible only during the dispensation of the Buddha. You yourself can't do it. You have to have this kind of a theory knowledge, you have to have this kind of a deductive knowledge, and when and where you fall into trap, you must go and share with the other people, and don't recognize this mistake as yours or achievement as yours. These are phenomenal. These are cause and effect relationship. So that is what the summary of the morning talk. So today was all the questions I single. All the questions I single. So that is, I thought that it is worthwhile to keep you here, and while we are talking in. What is vibhava tanha? Craving for non-existence. So this is and it is single also vibhava tanha venukumanda. So I'll start with that. The very first day we talk about the hatred, the second day we talk about the desire, that is in Pali we call tanna, and if you go in deep it's called kama tanna, bhava tanna, vibhava tanna. Tanna has three facets. Kama tanna is for the desire for the sense pleasure, bhava tanna is for the desire for the existence, the vibhava tanna is translated as non-existence. So very difficult to figure it out. So I remember I went to Venerable Jnanarama and asked this question, what is the meaning of this vibhava tanha? Very difficult to explain it, but I will try my best to share. We will leave aside the kama tanha in the sense pleasure, materialistic pleasure, the visual object to the eye, sounds to the ear, good smell to the nose, taste to the tongue, and luxuries and comfort to the body, and pet ideas to the mind. So we know kama tanha, and then passing that, we are meeting bhava tanha, vibhava tanha. Definitely we can say opposite of bhava tanha is the vibhava tanha. Dr. David Kalubhan is one of the Buddhist philosophers. He put it in a simple way. If you are expecting, we'll say this is a good material. If you are asking yet another of the same thing, that is called bhava tanha. I need this one, the same thing more and more. That is bhava tanha. If you are expecting a better one than this one, that is vibhava tanha, you have a kind of a hatred to this one. This is no good. So you are asking yet another one. So therefore bhava tanha is appreciation of the same thing. Vibhava tanha is a kind of a hate to this one. It's also based upon this one. We are expecting yet another one. So bhava tanha person is doing merits, all the kind of things, they have a good existence. Vibhava tanha person commits suicide. He says, this is wrong, I can't bear it up. So he is ready to destructive, though that is called Sigmund Freud, see that the death instinct. He says each and everyone, whatever may be, having the death instinct at the bedrock level, whenever something goes completely wrong, he will take his or her life. That means committing suicide is the last option. Everyone's. So that is recognized as kind of you. It is also in order to maximize the pleasure only. Going ultimately it becomes self-destructive. This is what the Vibhava Tanha. So therefore, very difficult to understand Vibhava Tanha unless otherwise you understand Bhava Tanha and see the negative part of it. The black hole there. So Bhava Tanha, Vibhava Tanha, both recognized in the Western psychology as well as the Eastern psychology. Western psychology, it has been recognized as the death instinct. The Eastern psychology, it says, we hate particular thing because we expect a better thing. It is the way the advertisements are always and the technology is always, it says the existing one is the old model, the new model is better. So therefore, ultimately you develop a kind of a hatred to the present existing model and you don't feel like because you think you are progressing. You are the person in the trend, in the fashion, in the world. But it never happened unless otherwise you have a kind of a hatred to the present existing thing. So one father is a middle class person, maybe teacher. He told, he has two children. And moderate earnings, they are asking new trousers, and he has asked the child why. He says it is the fashion. And the existing one is enough to hide its own unwanted things, but the new one is only reason is the fashion. So father says, I can't understand this because at the time you were using for the utility value. For the utility, if it is worn out and torn, of course we had to replace it. But even then we mend it at using. But now he is asking only for the fashion. So he says, argumenting is so dangerous. So what he did was, next week's salary, pension money, he bought one. And he was observing what he is going to do with the old one. It is used to as a wiping cloth. In Singhala, Halivalang Allanda Gatta. He has thrown into the kitchen, you know, in our Sri Lankan kitchen. When the hot pans are there, you put it there and take it. He says, I can't bear it up. Because it has no utility value, wise, nothing wrong. Trouser is the trouser. But the child always develop a kind of a sense, it is wrong, it is bad. Because with that he can't go to the society because that is not the fashion. So he developed Vibhava Tanha kind of thing to his trousers, the old one, practically, pragmatically nothing wrong. But your concept wise, to move in the society, you have to be with the fashion. So that is how the technology led the humankind 200 years wrong way. Now we are completely, irrevertibly wrong. We can't go back. Global warming, environmental pollution, and mine pollution, we are at a stretch going. We know we can't come down. So much is the, ultimately the, our innovation is hating ourselves, destructive ourselves. So therefore Vibhava Tanha also appear like very productive, motivation, advancing. But ultimately what happens is, it is also rotating and come back to the same point, ever destructive. So therefore the Buddha recognizes it also as a tanha, but it is very difficult unless otherwise you understand the kama tanha and bhava tanha. Then only you can say negative of the bhava tanha is the vibhava tanha. You are expecting, you are asking yet another one. You don't say the existing one is wrong, existing one is bad. But there is the motivation, you go there. And ultimately you don't know what to do with the old one. And go to the recycle bin. Or the trash. So this is what it happens. So nowadays it's a very good subject. We knowingly or unknowingly contribute to that. Sorry, because machine is going to that. We are just a peg or cog. In the cog wheel, machine is running. We can't stop the machine. We are just a cog. Only we can be with the trend and support Vajyatita Hoya and start pushing that stream. So this is the Vibhava Tanha I understood. I don't know whether if anyone has any other kind of a literal meaning or understanding, I welcome. Bhavatanna is to exist. Vibhavatanna is to commit suicide. This existence is utter nonsense. If I am going to continue the same suffering, so if I commit suicide, I will get better. So ultimately it become a destructive, self-destructive, but still that particular person understand it. He thinks the self-destruction is a very great thing. But even the Hitler told, more than committing suicide, living is the challenge in the world. Living in this suffering is the challenge in the world rather than killing oneself. When Vibhavatanna comes, he understands this living is utter suffering. Best alternative is to destruct. And it is heroic. Everyone can't do it. I can do it. I will do it. So likewise, it is also ultimately ending up with the most destructive. It's going against the existence. But even then, the undermining idea is to have a better existence. Not to get rid of the existence with the Buddha's way of emancipation. Still within the whirlpool. Swamin answer, ma. So this is now one word English medium, single medium. Ma ekraika bauddha meniyakata mangala bana kiyenu dutine. Mangala bana anumata kirima sandaha madiye panyasi himi pahano weda sitiya. Meka heening eh. Eka lihila dena athule heenayak kiyala. Ma visin nirmanavade pratikshepa karana buddhadhama hetu bala dharmatave uganwa yanuwen kiyana mamatvaya in mamamaya. Mama nawathath kiyana ma visin නිර්මාණවාදී ප්‍රතික්ෂේප කරන බුදුදහම හේතුඵල ධර්මතාවය උගන්වයි යනුවෙන් කියන මමමය. ඉන්පසු සක්මන් බණාවේදී හේතුඵල ධර්මතාවයේ පටිච්චසමුප්පාදයේ දේශනයක්ද මට මේ කිසිම ආකාරයෙන් තේරුම් ගත නොහැකි ගැඹුරු ධර්මයකි. හේතුඵල ධර්ම නාම රූප පරිච්ඡේද ඥානයේද මට සැබෑ වන හීන පෙනේ. මේ මෙහි ක්‍රියාත්මක කරන ධර්මතාවයේ බුදුදහමින් පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමි. ඉතින් මේකෙදී ධම්මපදයේ පළවෙනි ගාථාව ගත්තාම මනෝබුබ්බංගමා ධම්මා මනෝසිට්ඨා මනෝමයා මනසාචේ පකන්නේන භාසතිවා කරෝතිවා පළවෙනි පද දෙක තමයි මේ කියන්නේ මුළු ලෝකෙම මනෝමයයි මනෝමූලිකයි එනිසා අපි මේ තේන්නේ අපේ මනස තමයි නිසා හීනෙක පෙන්වත් ඕකම තමයි වෙන්නේ ඉදිරියෙන් බැලුවත් ඕක තමයි වෙන්නේ හීනෙදි මේක ලේසියි මොකද අනුන්ගේ වගේ කරන්න පුළුවන් නමුත් ඒ මනස කියන නාම ධර්මයට බැහැගෙන මනසේ ඇති යථා ස්වરૂපේ දකින්න ඉස්සලා කායानुපස්සනාව රූප ධර්ම ගැන හොඳ පරිචයක් තියෙනවා. මේ විදිහකට කියනවා නම් ආනාපාන සති සූත්‍රයෙන් උපුටලා දක්වලා ඉස්සලාම පස්සම්බයන් කාය සංකාරම් කියන්නේ. ආස්වාද ප්‍රසවාසයේ අන්තිම සංසිඳීමට කාය සංස්කාරයන් සංසිඳුව ගත්තොත් ඒ පුද්ගලයා සුදුසු වෙනවා චිත්ත සංස්කාර පිළිබඳව අභ්‍යාසයකට ඒකෙදි මේක තේරෙනවා ඒකෙදි තේරෙනවා දකින්න හරියක් හීන අපේම ප්‍රොජෙක්ෂන්ස් ඉතින් මේ මේ මිනිස්සෙක් හිටියලු එයාට හරියටම හීනෙට වෙන දේ පේනවලු වෙන දේ කියන්න පුළුවන් ඉතියාට ඒක අදාහ ගන්න බැරුව සෙන් මාස්ටර් කෙනෙක් ගාට කියලා කියනවා සෙන් මාස්ටර් කියලා කියන්නේ මේකත් මේ මහායාන බුද්ධ ආගමේ තියෙන මේ වගේ භාවනා ට්‍රෙඩිෂන් එක. ඉතින් ගිහිල්ලා කිව්වලු මේක කොහොමද කර හිතාගන්න බෑ. හරියට මට පේනවා ඒක හරියටම හරි කියලා. මේ සින්මාස මොනවා කරන්න දුක වලු එයා නිදාගන්න ඉස්සෙල්ලා අටුවට අත දාලා වී අවුරක් කරගෙන ප්ලේට් එකක් උඩ තියලා උදේට. අටුවට අත දැම්ම ප්ලේට් එකේ වී අවුරක් දාලා උදේට. ඊට පස්සේ හීනෙන් කවුරුට පුළුවන් අර්ගේ තියෙන ඇට ගන්න කියන්නේ දැක්ක. බැරි වුණා. එල ගණන් කරලා තිබ්බනම් හීනෙන් කියන. එයා දන්නේ නැති දෙයක් හීනෙට හරියන්නේ නැහැ. දන්න දෙයම ටෙම්පරාදු වෙනස් කරලා පලිප්පු වෙනස් කරලා පෙන්වන එක විතරයි කරන්නේ. දැන් කම්පියුටර් එක කරන්නේ. කම්පියුටර් අපි තොරතුරු දැම්මට පස්සේ තොරතුරු විවිධ හැඩවලින් ආපහු ආවම මැජික් වගේ. කවදාකෝ කම්පියුටර් තොරතුරු හදන්නෙත් නැහැ කන්ෆිගරේට් කරන්නෙත් නැහැ අපි දාන ටිකම තමයි. නමුත් මත්තම පැනලා තොරතුරු ගියාට පස්සේ ඒක අලුත් අලුත් දේවල් හදනවා වගේ පේනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දකින්නේ මේක අන්ධ භූත ලෝකයක්. මේ සාමාන්‍යයෙන් තාම හීනෙන් ඇඟිටපු නැති જાතියක් විදිහට තමයි පෘථග්ජනය රකින්නේ. දැන් පෘථග්ජනය ඉන්නේ හීනෙක. අවදි වීම නිසා තමයි ප්‍රබුද්ධ වෙන එක තමයි බුද්ධ කියන වචනේ තේරුම. ප්‍රබුද්ධ කියන්නේ පිබිදිනවා කියන්නේ. හීනෙන් නැගිටිනවා කියන්නේ. නැගිටට පස්සේ තේරෙනවා අපේ මනස හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ කියලා සිංදුවල ලීලා තියෙන්නේ. හිත ගියාට පස්සේ තත්තම්. ඒක අම්මා කිව්වා තාත්තා කිව්වා යේසුස් වහන්සේ කියලා කිව්වත් හාමුදුරුවෝ කිව්වත් ඒක වෙනස් කරන්නේ මම දැකලා නේ කියන්නේ. අත්දකලා නේ කියන්නේ. මගේම නෙමෙයි කියලා කියන්නේ. ඒක නිසා මෙතනදී මනෝපොප්පංගම භාවය, මනෝසෙත්ත භාවය, මනෝමය භාවය. ඒකේ දෝෂය තියෙන්නේ ඒක සාමාන්‍යයෙන් තේරුම් ගන්න බෑ. කාය සංස්කාර කියන ආස්වාස් ප්‍රසවාස වගේ දෙකින් හොඳට සතිය දිනු කරලා හොඳට සමාධිය දිනු කරපු කෙනාට නම් මේ මනෝ සංස්කාර කියන එක නැත්තම් චිත්ත සංස්කාර කියන එක හැදෑරීම සුදුසුකම ලැබෙනවා. මේක නැතුව අරග පොත් කියවලා ෆිලොසොෆයිස් කරාට අර සති සමාධි දෙක නැති කෙනාට මේක තේරෙන්නේ නැහැ. ඒසද වෙස්ට් එකේ කියන්නේ වේආරේ යුගෝ දයා යුවා. What you see that you are. අපි ලස්සන හිත සතුටුදායක මොහොතක ලෝකෙදී බලපුවම ලෝකය හරි ලස්සනයි. අපි හිතනක් කියලා පරිදිච්ච වෙලාවක ලෝකෙ බැලුවොත් ලෝකය අවලස්සනයි. ඒක නිසා අපිට හිතා ගන්න පුළුවන් අපි සුන්දර දේවල් දකිනකොට දකින හිතේ සුන්දරත්වය තමයි එකෙන් පේන්නේ. නරක දෙයක් දකින්න අපිට නම් ඒක දකින්න හිතම නරකයි. එක දවසක් ඒ සෙන් කතාවක් තියෙනවා. ඒ සෙන් මාස්ටර් හරි සරයිලු. සෙන් මාස්ටර් කොහොමදක්වත් තියෙනවා. ඉතින් ශිෂ්‍යෙක් මේ මාස්ටර්යාට වෙන කරන්න දෙයක්වත් නැහැ මාස්ටර් විතරයි ඉන්නේ. දැඩි ග්‍රහණයේ ඉඳලා එක දවසක හැන්දෑවරුවේ පන්දලෙන් පැනලා ගිහිල්ලා කන්ද උඩ නැගරපස්සේ ලස්සනට ඉර බහගෙන යනවා. පුදුම කලර්ස් හරිම ලස්සනයිලු. මොන්ස මේකම ගිලිලා ඒ දර්ශනීම කිලිලා විසින් බේරන්න බැල්ලි මයාගේ සතුට. ඒ තරම්ම ස්වභාවික ලෝකයක් දැකලා මාස්ටර්ට කියලා කිව්වලු මම මෙච්චර කල් භාවනා කරා කවදාවත් මෙච්චර සැහැල්ලුවක් මෙච්චර සුන්දරත්වයක් දැක්කේ නැහැ. මට නොකිය බැරි හින්ද මම මේ කියන්නේ. මගේ හිත මගේ දර්ශනය ඉවබයින පුදුමාකාර ලස්සනයි. ඒ ළමයා ලීස්තර කරනවා කන පැලෙන් එකක් ගහලා මාස්ටර්ට කිව්වලු උඹේ හිත ඔයිට වැඩි ලස්සනයි කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ චරණ චිත්‍රයේ මාර්ගය. බුදුරජාණන් ආනෝ පිළිසෙකින් මහණෙනි ඔබලා චරණ චිත්‍රය කියන එක දැකලා තියෙනවා කියලා. අපි අපේ නරක වෙලාවට හැමදෙර ඔව් කියනවා. අපිට ගන්න තියෙන චලන චිත්‍රයක් වගේ එකක් වෙන්නේ නැති රූපද නැතුමක් හරි තියෙන අධිකාරය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි හිත චිත්ත කියලා කියන්නේ චිත්තං චරණ චිත්‍රයකට ඇටිය චිත්‍රතරයි කියලා කියනවා හිත. අපේ හිත චරණ චිත්‍රය තමයි ලෝකයේ තියෙන දර්ශනීයම දේ. කියන්නේ ප්‍රකාරී රූපවල දැක්වෙන්නේ. ඊටත් වැඩිය චිත්‍රතරයි කියලා කියන අපේ. මේකේ කරන්න බැරි දෙයක් නැහැ. මට මතකයි මම ඔය බැංකුවරින් ඉඳද්දී ඒ ධර්ම සාකච්ඡා කරනකොට මේ මහත්තයෙක් කියවුවා ස්වාමීන් වහන්සේ භාවනා පිළිබඳ ප්‍රශ්නයක් අහන්නේ. මේ මිනිස්සයා මරණයට පස්සේ උපදින්නේ මේ විශ්වයේද නැත්නම් වෙන විශ්වයකට යන්න පුළුවන්ද? මං කෝ මේ විශ්වයයි පිට විශ්වයයි දෙකම මවන්නේ මනුෂ්‍යගේ හිත නම් අරකට ගියත් එකයි මේකට ගියත් එකයි දෙකම හිණයක්. ඒ විශ්ව ඇතුළත පිටත හරි වැරදි මේ සේරම අපේ මිනුම් මට්ටමට තියෙන අපේ මිනුම් දණ්ඩ තුල තියෙන. ඊට පස්සේ ඒක කොයි එකත් අපිට කැපයි. ඊට පස්සේ වෙන කෙනෙක්ගේ මිනුම් දණ්ඩක් එක ගැලපෙන්නේ නැහැ. එයාගේ විශ්වයයි පිට ලෝකයයි මගේ විශ්වයයි පිට ලෝකයයි සම්පූර්ණ කොන්සෙප්ට්ස් එක. අපිට නම් කලපන්න බෑ. එයාට ඒක බොරුත් නෑනේ. මං කෙනෙක් මට බොරුත් නෑ. මොකද මම ජීවත් වෙන්නේ මගේ හීනේ. මුදු සින්දුවක් කියන මට ඉඳ දෙන්න මගේ හීනේ ජීවත් වෙන්න කියලා සින්දුවක් ලංකාවේ තියෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නේ නෑ ඒක. ඉඳ දෙන්න මගේ හීනේ මට මන්දමණිගේ සින්දුවක්. කවුරුද දන්නේ? ඈ? මොකද වර්ඩින්ග්ස් කියන්නේ? ඉදාරින්න මගේ හිනේ මට දකින්න ඉදාරින්න. අපි එච්චරයි මේ මානවයිකවාසිකම් කියන්නේ. අපි මානවයිකවාසිකම් කියලා දෙන්නේ මම දකින්න හොබි එක කරගෙන මට ඉන්න දෙන්නේ. මගේ හිනේ මට දකින්න ඉදරින්ද. ඒක නැති වෙනකොට තමයි අපි අම්මයි තාත්තයි එක රණ්ඩු, දේශපාලනයත් එක්ක රණ්ඩු ඔක්කොම. ඒ හිනේ ඉන්න තාක්කල් සියල්ල සතුටින් අමාරු වෙනවා. හැබැයි කවදරි හිනියක් බව දැනගන්නේ මරණ මොහොතදී තමයි. එතකොට too late. එතකොට ඉතින් හබක් ගාලා වෙච්ච අතර ගහගෙන යනවා. බුදුරජාණන් කියන භාවනා කරලා කායanusasanavedi මේ කාය සංස්කාර කියලා කියන හිණයක් බව හරහාය ආයතී දෙයක් බව තේරුම් ගන්නවා. වචී සංස්කාර වලට කියලා වචී සංස්කාර කියලා කියන්නේ ගොඩනගන දෙයක් බව කියලා හරහායන්. ඊට පස්සේ චිත්ත සංස්කාර වලට යන්නේ මේක සංස්කරණයක්, මේක සකස් කිරීමක්, මේක අරැඳීමක්. ඒක හරහායන්න පුළුවන් කියලා දැනගත්ත දවසේ තේරෙයි. ඔක යත මට්ටමක් තියෙනවා කිසි දෙයකට නලවන්න හොල්ලන්න බැරි. අනිත්‍යට ලක් වෙන්නේ නැති තත්ත්වයක්. අන්න ඒක තමයි අපි හැබෑ නිවාරණය. අපි මේ ඉන්නේ මගේ හිනේ මට දකින්න ඉදාරින්ද. හොඳයි බබාගේ මන අපේ ඕනේ හිණයක් බලාගත්තා. ඒක කිසි දෝෂයක් නැහැ. හිනේ ඕනේ ලොකුවට හදා ගන්න පුළුවන්, පොඩියට හදා ගන්න පුළුවන්. තමන්ගේ මට්ටම් නම් නැට්ටම් කියලා. ඒක තමයි යන්නේ. මේ වගේ තැනකට ආවට පස්සේ ඇමරිකාව කැනඩාව වගේ ලස්සනට පේනවා මොන වගේ හිණයකද මේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ හදන් හදන ආර්ථික දැලසුමයි. ඒගොල්ල හදන්න හදන දේශපාලන සැලසුම. ඒගොල්ල හදන්න හදන සමාජික සැලසුම තියා බලනකොට පැහැදිලිවම පේනවා මේ දෙයන්නාසේ මාපු ලෝකේ සුන්දරයි කියන්නේ උත්සාහ කරන්නේ. ඒක නිසා මෙහි කවදාකවත් පිස්සෙක් එළිය කියන්න දෙන්නේ නැහැ. පිස්සා කියලා පිස්සන් කුටි දාන මොකද දෙයන්නාසේගේ සුන්දරමය විතුළු පිස්සෙකුට ඉන්න නැහැ. ලෙඩෙකුට ඉන්න දෙන්න ඉස්පිරිතාලට ගිහලා දානවා. මොකද දෙයන්නාසේගේ මය විතුළු ඉඳ බෑ. ඒක නිසා සුද්ධෝදන රජු සිද්ධාර්ථ කුමාරයාට කිව්වේ මොකද්ද? ලෙඩෙක් මාළෙක් මලකඩක් පෙන්වන්න නැතුව යුවරජ තන්තුරුණකම් ගෙනිච්ච මොකද දැක්කොත් ගිහි කියලා අතාරින. යුවරජ තන්තුරු හම්බුනායි කියලා කියන්නේ එක්සෙකියුටිව් පවර්ස් හම්බුනා බැස්සා. මොකක්ද දැක්කේ? පළවෙනි ලෙඩාව දැක්කා. දැකපු ගමන් ආව මේ කවුද කියලා. චන්න මෝඩකමට හරි කිව්වා ඔබතුමාටත් ඔය ටික වෙයි. ඊට පස්සේ බැලුවා මේ රම්‍යසු රම්‍ය සුබ මේ නාටිකාංගනාදී බඩ මෙතනින් නම් කෙලවර වෙන්නේ මොකද්ද මේ නාටකය? මහල්ලෙක් දැක්ක, මලකඳක් දැක්ක, පැවිද්දෙක් දැක්ක. දැක්කට පස්සේ අර සුලෝකේ කඩාගෙන වැටෙන පිංකම් පිං ඇදිනවා. අපි කොච්චර හතර කරන මිද දැක්කද වට තාම මහන වෙලාද? කඩාවත් නැහැ. අපි හිතන ඒ මිනිස්යාගේ පරණ කර්මයක තෙල්ලෙද වෙලා කියන්නේ අපිට නෑ. ඒ මිනිස්යා ওই ණයසට කියලා තියෙන්නේ අම්මලා දරුවෝ අලකන්නේ නැතිනම් අපට එහෙම වෙන්නේ නෑ. මම වයසට යන්නෙත් නෑ. මලකඳක් දැක්කත් කියනවා ඒක වැරදි ක්‍රමයකට කරපු නිසා හරියට අන්ඩර්ටේක් කෙනෙකුට දුන්නා නම් එයා අපිට පෙන්න නැතුව වල්ලන්න ඕනේ නියෝ. මෙන්න මේ වගේ ලෝකයක් මේකේ තියෙන. ඉතින් මේකෙන් බල අප පොඩි උන් හැදුනොත් උන් හැදෙන සිද්ධාර්ථ කුමාරයා යුවරජකම දෙන්න ඉස්සල ලෝකයක්. මෙහිරව ප්‍රබුද්ධ කෙනෙක් එහි ලංකාවට ගියා. පීජී එකට ඇවිල්ලා ටික කාලයක් ඉඳලා ඒදොර බබාට වයස 5ක් ඇත්තට මෙයා මෙන්ටල් රිටයර්ඩ් බබෙක් කොල්ලේ. එයාට මෙහෙදි චිකන් කාලා 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 සිංගප්පූ ගියාට පස්සේ කිකුලික් පින්නේ ගොළු මේ තමයි චිකන් කියලා. අල්ලමට පිස්සු වෙනවා. මෙයා මෙතෙක් දැක්කේ චිකන් කියන එක ෆ්‍රිජ් එකෙන් ගන්න මස් පිළියක්. අතන දැක්ක කොකුලා අහුලගෙන කන කුකුලෙක් තමයි මෙතෙක් මං කාලා තියෙන්නේ කියලා. ඉද්දා ඉඳලා ගලප ගන්න බැරුව ගියා. මේ මේකද මේ චිකන් කියන්නේ කියලා. අය මේ ඉන්නකොට කැන්ඩි මේ ස්විට් බාන. එහෙ කියන ගොළු මේ තමයි කැන්ඩි කියලා. නූරට ගිහිල්ලා ඉවරයි. කොහොමඩක්ක ගලප ගන්න බැන්නවලු මේ කැන්ඩි කියලා. ආයේ කොහේ හරි දැන් මේ ෆෝන් ගහන්නේ? මේ ෆෝන් ගන්නේ කොච්චර විතරනේ? ඒ ෆෝන් එක ගහපු ගමන් ඌ ඉස්සරහට යන ට්‍රේන් එක බලන්න ඕනේ. ඒ හැම වාහනේම ෆෝන් ගන්නවා. ඌ ෆෝන් එක ගන්නවා කියන්නේ ට්‍රේන් එක කියලා. ඉතින් මේ ගැළපෙන්න වටා ගන්න බැරුව completely make mental breakdown. චිකින්සා ඒ හිනේ යාට දකින්න ඉඳ අරිනවයි කියන එක ඇත්තටම බැලු බැලමට පේන්නේ පොඩි එකාගේ මන අපි කියලා ඉඳින්න පුළුවන්. නමුත් කවදද ඇහැ ඇරෙන්නේ මරණේදී නම් අපිට හිතා ගන්න මරණේදී තියෙන තීන්දුව මොන වගේ එකක් වෙයිද කියලා. අපි ලෑස්ති වෙලා නැතුව ගියොත් අපි මේ ලකින්නේ මවවනද හිනයක් කියලා දන්නේ නැත්නම් මායාවක් බව දන්නේ නැත්නම් ශූන්‍යයක් බව දන්නේ නැත්නම් අපිට මොකද වෙන්නේ කියලා. ඉතින් බුදුදහමේ කියන්නේ හොඳටම තරුණ වයසේදී කලු කෙස් කීදී තරුණ වයසේදී මේක පෙන්වලා දෙන්නේ කියලා. ඉතින් අර නිහිලිස්ටික් කට්ටිය කියනවා මේ සුන්දර වයසේදී මේ අනිච්ච දුක්ඛං ගන්න එපා ඔළුවට. ඒගොල්ලන්ට මේ හිනේ දකින්න ඉඩ ආරින්නේ. මන්ද ලංකාවේදී කෙල්ලන් දකින්න දෙන්නේ මේක. අම්මලා තාත්තලා ෆුල් කන්ට්‍රෝල් එකේ තියෙන කොල්ලෝ නම් ඕඩු දෙයක් කරනවට කමන්නේ. දීග දෙනකම් කෙල්ලෝ ඌව දැනගත්තොත් කරදර. ඒ විදුරු සාප්පුවේ විදුරන් කියන බඩු වගේ උඹලා බිද්දුනට පස්සේ ඕඩු දෙයක් කරගන්නilla. දැන් මේක නම් අපි ගලකින් හීනේ අපි මානව අයිතිවාසිකම් කියලා මොනවද සටන් කරන්නේ? මට මේ සත්‍ය දකින්න ඉඩ දෙන්න. මේ අනිත්‍යතාවය දකින්න මට ඉඩ දෙන්න. මගේ දුක්ඛතාවය දකින්න ඉඩ දෙන්න. මගේ අනාත්මතාවය ඉඩ දෙන්න කියලා නම් ඒ දෙමව්පියෝ කියන්නේ පුළුවන් හිතෝ කරකට. ඒ දෙමව්පියන්ගේ මතිමතාන්තර හැටි. ඉතින් ගී ගී අතහැර යන්න නැත්තම් මේ අතහැරීම පොඩි ඔප්ෂන් එකක් තියෙනවා මෙතන. නැත්තම් අපි ඒ නාටක වීම තමයි දුවන්නේ. ඒ රටකේමයි දුවන්නේ. ඉතින් ඒක තමයි මේ ප්‍රධාන බරපතල ප්‍රශ්නය. කලකවරදී මේකදී මේ අර මේ මට කියන්න තියෙන මේ හැබෑ වෙන හිින පේනවා. හැබැයි ඒකදී මම තව එකක් කියන්නම්. දවසකට හිින කෝටි ගණන් පේනවා. මතක හිටින්නේ හැබෑ වෙන ටික විතරයි. ඒක මොකද අපි ඒකට කැමති හින්දා. ඒක නිසා ඇටෝම් මේසයක් වගේ තමයි හිින. අපි කොයි එකද අහුලගෙන කන්නේ කියන එක රස දැනෙනවා. ඒ අහුලන්නේ කල්ැතු හදපු projections අනුව තමයි අපේ රුචිමනාපය අනුව තමයි අපි දකින හීනේ මතක හීනේ හීනේ කියලා කියන්නේ අපිට මොකද්දෝ සම්බන්ධතාවයක් තියෙන එක විතරයි මතක් වෙන අනික ඒවා memory එකට එන්නේ නැහැ. ඒක ගැන කවුරක්වත් පරිශන කරන්නේ කරන්න බෑ. memory එකට එන්නේ ඇයි? adverting අපි අර තියෙන මානසිකාර්ය නිසා. ඒ හීනේ කොයි එකද pick කරන්නේ කියන්නේ අපේ රුචි අරුචිකම් අනුව ඒක automatic mechanism එකක් තියෙනවා. pick කරගත්ත ටික අදාළ භාගයක් තියෙනවා. මොකද pick කරන්නේම අපිට සම්බන්ධ නිසා තමයි. මේ අපි දෙන හිතවිලිත් එහෙමයි මේ ඇහුණත් අපි බාරගන්නේ අපිට රුචියක් හෝ අරුචියක් තියෙන දේ විතරයි අනිත්ව දැනෙන්නේ වේදනාව වලින් අපි සැප දුක විතරයි බාරගන්නේ අදුක්කම සුඛේ කවදාකවත් බාරගන්නේ මොකද අපේ memory එකට යන්නේ නැහැ හරි වැරදි දෙක අපි හොඳටම බාරගන්නවා හරි නැති වැරදි නැති දේවල් කමකට නැති දේවල් පිට විසිකු බුදුහාමුදුරුවෝ මැදින් ප්‍රතිපදා දැක්කේ සැපෙත් නෙවෙයි දුකෙත් නෙවෙයි අදුක්කම සුඛේ බුදු දන්වාන්සේ මධ්‍යම ප්‍රතිපදා දැක්කේ හරියකෙත් නෙවෙයි වැරදිකෙත් නෙවෙයි දෙක මැද. මේක අපි පුරුදු කරලා නැහැ. අපේ ඉන්ද්‍රයන් කවදාකවත් පුරුදු කරලා නැහැ මැද ඉන්නේ. හැම වෙලාවෙම එක්ස්ට්‍රීම් එකේ උදාහරණයකට කියනවා නම් අපි සීසෝ එකක් අදිනකොට හරි අකමැති මැද ඉන්නේ. අනිතර ගෝ එකක් නැහැ. දෙපැත්තෙන් ඉහළ පාය. පල්ලි ගෙවෙන එකේ සම්තිං හම්බෙන්නේ දෙපැත්ත තමයි අපට. මේක තමයි ඩ්‍රැමැටික් කියන්නේ මේක තමයි ඉවෙන්ට්ෆුල් කියලා කියන්නේ මේකට තමයි අපි ආසාව තියෙන්නේ අන්තිමට කවදාකවත් සත්‍ය නැහැ මේ විශාල වෙහරන්ටයර් එකට අහුවෙලා එහෙම නැත්නම් ලුකු ෆ්‍රික්ෂන් එකට අහුවෙලා ගත කරා මැදක් ඒ දෝලන වේගයේම මධ්‍යස්ථයේ තියෙන දෝලන වේගය තමයි නමුත් කම්පන චංචල ආදී අපිට පේන්නේ හරි බෝරින් වාගේ අපිට පේන්නේ හරි මොනොටොනස සල්ලි දෙන්න මැද ඉඳගෙන ඉඳලා මොකක්ද ඇති වෙන්නේ කවදාකවත් අපි මැදට එන්නේ නැහැ මුදුතු යනදි කිනෝ කල්යන කොට යනකොට මොළේ ඇති මිනිස්සුන්ට මතක් කරලා දිනවා හරි කොනක් වාඩි වෙලා බලන්න නිකමට බලන් ඉඳිවිද පොඩ්ඩක් මැදට ඇවිල්ලා පොඩ්ඩක් මැදට ඇවිල්ලා පොඩ්ඩක් මැදට ඇවිල්ලා එන්නේ කම්පණ චංචල ආදී බෙහරන්ටේ ආදී ෆ්‍රික්ෂන් එක ආදී ලීස් ෆ්‍රික්ෂන් එක පාට් එක හම් වෙනවා පවර් ට්‍රාන්ස්මිෂන් එක එතන කි. කවදාහක් පුත්කලීක වශයෙන් හිතලා කොනේ ඉන්නකම මැදට එන්නෙම නැතුළු එන්නේ පනිෂ්මන්ට් එකට. ඒක පනිෂ්මන්ට් එකක් අපි. මධ්‍යම ප්‍රතිපදාව කොච්චර දුර අපි නාසයට තියෙනවා. කවදාවත් තෝරන්නේ. අපි තෝරන්නේ අර ඩ්‍රැමැටික් එක තමයි. උග්‍ර සැප, උග්‍ර දුක. උග්‍ර හරිදී, උග්‍ර වැරදිදී බොහොම ස්ට්‍රයිකින්, බොහොම හොඳට හිත වදිනවා. මොකද සත්‍යදී ඉන්නේ මැද. ඒ නිසා අපි ගිලිහෙන දේ අපිට අහුවෙන්නේ නැතුව ගිලිහෙන දේ තුළ තමයි බොහෝ විට මධ්‍යම ප්‍රතිපදාව හිටලන්නේ. ඒකට බුදු කෙනෙක්ම ඇවිල්ලා මතක් කරලා දෙන්නේ මං කිව්වට ශ්‍රද්ධාවේ මෙන්න මේ අතහැරෙන දේවල් ටික පොඩ්ඩක් සත්‍යමත් වෙන්න. අදුක්කම සුඛ වේදනාව ගැන හරි වැරදි නැති තැන ගැන සාධාරණ සාධාරණව මනින්න බැරි තැන. ඉතින් කියනවා පාරක් මගේ වචනෙන් කියනවනම් මධ්‍යම ප්‍රතිපදාව හොයන්නේ යන කෙනාට ජයග්‍රහණය ලැබෙන්නේ නිතරගේ. ඒක ඕකෝරේ. අන්ත දෙකේ ජයග්‍රහණ කරන්න කිව්වොත් අනිවාර්යයෙන්ම රයිවල් එකක් තියෙනවා. අන්ත දෙකේ ජයග්‍රහණ තමයි අපි ඔය පුරුදු කරන්න ගන්න. බුදුජානක හිමි පෙන්වන මැදමාවත නිතරම ජාක්ති. ලෝකේ හොරකම් කරන්න රණ්ඩු කරාට දානයක් දෙන්න රණ්ඩුවක් තියනවා කියලා. ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. සත්‍යයක් මරන්න ස්පෝර්ට්මන්ෂිප් එකේ ටාගට් කරලා වෙදි කියන්න ඕනේ. සතාට අබේ දාන දෙන්න ෆයිට් එකක් තියනවා නේද? නිකන්ම බෙදේ. මේ වෝක් වල අපිට නිකන් කිසි කිසි නෑ ගතියක්. ඒ නිසා අපිට ඕනේ මොකක් හරි ෆයිට් එකක් තමයි. එහි අඳුමන අපිට ෆයිට් එකට යටනවා. ජීවිතේ ගෙවෙන්නේ ෆයිට් එකේ. මැදට එන එක තමයි අපි මේ යෝග ජීවිතේ නැත්නම් සංස්කාරකේ වැඩවීම කියලා කියන්නේ. ඒක ඉතින් අර අන්ත දෙකේ තියෙන තද බල ආදීතාව විඳලා තමයි කෙනෙක් මේ බුදු කෙනෙක් කියන්නේ මේ අපේ කියන ජීවිතයේ සුන්දරත්වය නැති කරන්නවක්වත් ඩ්‍රැමැටික් නැති කරන්නවත් නෙවෙයි මේකට ගියොත් කිලෝරක් නැති මීවටම පහින්ද පහින්දින් දැයි වෙන්නේ කියලා වැරදිලා වගේ තමයි අපි මැදමාවට තියෙන්නේ. ඒකට බුදු කෙනෙක්ගේ ආදර්ශයෙන් ගාක් ඕන වෙනවා. එහෙම නැත්නම් කල්‍යාණ මිත්‍රගේ ආදර්ශය අවශ්‍යයි. පින්වත් ස්වාමීන් වහන්සේ ඊයේ දින සාකච්ඡාවේදී ඔබ වහන්සේ විසින් දර්ශනයෙන් පහ කළ හැකි දර්ශනා පහක් ආශ්‍රව ගැන සඳහන් කළා. සබ්බාසෝ සූත්‍රයේ දර්ශනයෙන් පහ කළ යුතු සහ භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රය වෙන වෙනම දක්වා තිබෙනවා. මෙතනදී දර්ශනය යන්නේ දක්වා ඇති චතුසත්‍ය දැකීමද දර්ශනයේන සම්පන්න යන්නේ නදාස් කරන්නේ මෙයමද දර්ශනා පහතබ්බා යන්නේදී යෝනිසමනිකාරය හැර භාවනා උපකාරී වෙන හැටි විස්තර කර දෙන්නේ. අපිට ගැඹුරෙන් අත්වත් මේක වාක් සංකේත ප්‍රශ්නයක්. නමුත් මම එදා මේ සාකච්ඡාවේදී මම නිදර්ශනයක් කිව්වා. වීජගණිතමය හෝ ප්‍රේකාගණිතමය හෝ සුද්ධ ගණිතමය අපි යන කාලේ තිබුණ වචන ඔබ දැන් නම් වෙන වචන ඇත්තේ. ඒ ගානක් හදනකොට ගාන හොඳට කියවන උත්තරේ එතන. ආයි වෙන මොකක්වත් ඕනේ නැහැ ගාන තේරෙනවා නම් උත්තරේ තේරෙනවා. ඉතහා ගාන හොඳට කියවන්න ඉවසිල්ල තියෙනවා නම් ඒ මනසට උත්තරේ තියෙනවා. ඊට පස්සේ අපි එක එක සමීකරණ යොදලා පියවර මාර්ගයෙන් ගාන සුළු කරලා පෙන්නනවා. බලන කෙනාට තේරුම් ගන්න. ඔය ගාන කියවනකොටම තේරුම් නැත්නම් සමීකරණ තිබුණාට ප්‍රමේය තිබුණාට ගාන හදන්න බෑ. ඉතහා ගාන දැකීමෙන්මයි ගානේ උත්තරේ හම්බෙන්නේ. ඒක තමයි දර්ශන පහතක් වගේල කියන්නේ. එහෙම නැත්නම් සර්පෙක කකුල කියන්න හදනකොට කකුල තියන්න පොඩ්ඩකට ඉස්සලා තියෙ. බේරුනොත් දැක්කොත් බේරිලා. කකුල තිබ්බට පස්සේ සර්පයා කනවා ඒකේ අහය අහන්න දෙයක් නැහැ. දැකීමෙන්ම නිදහස්. මේ මේකේ සම්පූර්ණ වයරින් කරලා තියෙන්නේ මේකන 110 නේ ලංකාවේ 200 තියෙන. එක තැනකරි එක්ස්පෝස් වෙලා තියෙනවා නම් අපි අත ගාගෙන යනකොට එතන අත වැදුනොත් ආය කරන්ට් එකේ නැහැ මේ ගෑනියෙ දත තිබ්බ පිළිමේ දත තිබ්බ කියලා වදිනවා. පින්වන්තෙද්ද සීලවන්තෙද්ද මොකක්වත් නැහැ. නමුත් පින්වන්තකම දක්ෂකම තියෙන අත තියන්න චිත්තක්ෂණ දිසල දැක්කනම් දැකීමෙන්ම නිදහස්. එයා දන්නවා මේ කතානකර තිබුණා වයරක සීතල වෙලා අත තිබ්බොත් වදිනවා. ඒ නිසා ඒ දැකීම තමයි මේකට අපේ ලොකු සාධක කියන්නේ ලෑස්ති වෙලා යන්න කියලා. බේට් පවල් සාමිතුමා කිව්වේ සූදානම් ශරීරේ බී ප්‍රිපෙයාර්. මේක තියෙනවා නම් බේරිලා. ප්‍රිපෙයාර් නැතුව ගියලයි මේ වයරක මේ එක්ස්පෝස් කිරි ඉලෙක්ට්‍රිෂියන් ගෙන්නන්න ඕනේ යාමරන්න ඕනේ කිව්වට ඒව වෙනකොට වැඩි වෙලා ඉවරයි. ආදාහණය සමහරලාට නොමිලිම සිද්ධ වෙනවා. හයි ටෙන්ෂන් එක. පස්සේ නඩුයා ඉතුරු ඉන්න කක්කේ නමුත් මෙයාගේ වැඩේ ඉස්සෙල්ලා. ඉතින් ඉන්න වැඩන්නේ අපිට තියෙන්න ඕනේ මේක එක්ස්පෝස් වෙන්න පුළුවන් අත තිබ්බොත් ඉවරයි කියලා. ඒක දැකීම තමයි අපි නිදහස තියෙන්නේ. ඉතින් ඒ දර්ශන පහක් අබ්බා කියන එක ඉලෙක්ට්‍රික් වැඩක්. ඒක නිකන් මැතමැටිකල් වැඩක් ඉලෙක්ට්‍රික් වැඩක්. ඒකට දැන් කියන්නේ බ්ලින්ක් කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ පාරට අපිට ඉන්නකොට ප්‍රශ්න කීර වෙලා ඉන්නකොට ඒක පාට උත්තරයක් එනවා. ඒක නිකන් ඕල සඩන් එන්නේ. බ්ලින්ක් එකක් එනවා. ආයෙත් පස්සේ උත්තරය හම්බ වෙනවා. අපි දාන්න ගණන් ක්‍රමයකින් වත් මොනම ක්‍රමයකින්වත් හම්බ වෙන්නේ නැහැ. ඒ බ්ලින්ක් එකකින් රිලැක්ස් මයින්ඩ් එකට. බ්ලින්ක් එකේ උත්තරය දෙන්නේ. ඩොකියුමන්ට් එක හොයාගත්ත සෑම වැදගත් නව නිෂ්පාදනයක්ම බ්ලින්ක් එකක්. අයිසෙක් නිව්ටන් කියන්නේ ෆිසික්ස් දන්න මිනිහෙක් නෙවෙයි. විනයගොළු වලට ඇපල් ගෙඩියක් වැඩනකොට ඒක හම්බෙන් හිතන මේ ඇපල් ගෙඩිය පොළොවට අදින ගැටියක් තියෙන්න ඇද්ද කියන කේවි පෙර නොයසු නොවිරුදයක්. ඔය බෙන්චින් වලල් හොයාගත්ත මිනිහා බුදියාගෙන ඉන්නකොට සර්පේ කැවිලි දිලක පාට සර්පයාගේ වලිගේ කියලා දැක්කා. ඒකෝර තමයි බෙන්සින් වල ෆෝමියුලා එක යා හිතාගත්තේ. ඉති ඔක්කොම බ්ලින්ක්. මේක අපේ භාවනාවට සම්බන්ධ කරන්නේ මෙහෙමයි. ටික පැත්තකින් යන්නේ. අපි සත්‍ය පුරුදු කරනවා කියන්නේ. අපි සත්‍ය පුරුදු කරන යනකොට අපි ආය ආකාරයෙන් අහනවා. කොතනදීද සත්‍ය පුරුදු කරන්න ලේසි? මොන ඉරියව්වේද? මොන අරමුණේද? මොන තැනද? මොන වෙලාවෙදී අර අඳුනික නිසා අපේකට සුදුසුම ප්‍රසස්ත තත්ත්ව දීලා කියනවා. නිශ්ශබ්ද තැනකට යන්න, ඇස්ති වහගන්න, කය තැන්පත් කරන්න, හුස්ම හිත කියලා සතිය අල්ලගන්න. ආයෙත් පුරුදු කරාට පස්සේ කියනවා දැන් ටිකක් සක්මන් කරන ගමන් ටිකක් හැලහැප්පිලි මැද සතිය පුරුදු කරා. ඊට පස්සේ කියනවා වළඳ හොදන ගමන්, අද්දේ හොදන ගමන්, දත් මැදින ගමන්, ඉදින ගමන් සතිය පිටවන්නේ කියලා. උඹ ගියාට පස්සේ අපිට තේරෙනවා මේක නිකන් පැතිරෙනවා. එදිට වැඩ කරනකොට ඔහේ අර පරියන්කිටම යන්න ඕනේ නෑ, භාවනා මධ්‍යස්ථානෙම යන්න ඕනේ නෑ ගන්න පුළුවන් කියලා. අන්න ඔහොම ඉන්නකොට තනක් වෙනවා. මේක දිනු වෙනකොට එයාටම කල්පනා වෙනවා හුඟක් වෙලාවට මම සතිය නෙවෙයි ඉන්නේ කියලා. මේක එනකොටම හරි කනගාටුවක් ඇති වෙනවා. අනේ මම මෙච්චර මහන්සි වුණාට කොච්චර කෙරුවක්වත් මම ඉන්නේ සතිය නෙවෙයි නේද කියලා. නමුත් මේ මනසට කල්පනා වෙන්නේ නැහැ මේ අසතියෙන් ඉන්න බව තේරෙන්නේ සතියකට නේද? නැත්නම් කොහොමද සතියක් තියෙන්නේ? නැත්නම් කොහොමද දන්නේ අසතිය කියලා? දැන් සතිය කියන්නේ අඳුල දෙන්නේ ඉස්සලා අපි අසතියෙන් හිටියත් මොකක්ක ප්‍රශ්නයක් නැහැ. දැන් සතිය තියෙන නිසා සතිය කියනවා මේ වෙලාවේ මම අසතියෙන් හිටියේ කියලා. එතකොට ඒ දැනගන්න එක සතියේ අතිවිශිෂ්ට කෘත්‍යයක්. ඒක බින්කක්. ඒ විචිකම මොකද වෙන්නේ? සතිය පිටුන. මම දැන් කඩේ යනවා. යනකොට මම දන්නවා කල්පනාවක යන්නේ. ඒක පාඩම මට කල්පනා නෑ. උඹට මොකද්ද මේ කරලා දෙන්නේ? උඹ දැන් කල්පනා කරන එකනේ කරන්නේ. ඔබට යන්නේ කනේ කරන්නේ දෙන්නේ කියපු ගමන්ම ඒ සතිය එනකොටම අපි පියවරට හිත යනවා. මෙන්න මේ විදියට අසතියක ඉඳලා සතියට පැමිණෙන අප්‍රමාද කියනවා. කාරාපක අප්‍රමාද කියලා අපි අටවචාරිනවා. කාරාපක අප්‍රමාද ආවගමන් six sense එකකින් අපිට කියනවා something wrong somewhere කියලා. ඊටපස්සේ ඊගාචිත්තක් කියන්නේ අපි සතිමත් වෙනවා. ඒකට කියනවා කාරක අප්‍රමාදේ කියලා. ඒ නිසා අප්‍රමාදේ ඉඳලා අප්‍රමාදයට යනකොට තනි පියවරකින් නෙවෙයි අපි යන්නේ, පියවර දෙකකින්. එක අසතියෙන් ඉන්න බව ඩයග්නයිස් කරන. දෙක සතිය පිටුම්. මෙන්න මේ දෙකට කරලා බැලුවොත් අපිට පේනවා මේ අසතියෙන් ඉන්න බව දැන ගැනීම මමත් නෙවෙයි, මගේත් නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි. අර වැරදි වැරදි ගියේක නිසා මොකද්ද ඒක ඇතුලේ අපේ ඉන්බිල් සිස්ටම් එකක් ඇවිල්ලා තියෙනවා දැන්. අසතියක් බව කියනවා. ඒ අසතියක් බව දැනගත්ත ගමන් සත් පිට. නිසා පළවෙනියෙන් සිද්ධ වෙන්නේ රෝග නිර්ණය. ඔබ සතියෙන් ඉන්න උත්සාහ කරන්න වුණාම ඔබ දැන් ඉන්නේ අසතියෙන් කියලා හඳුනලා දෙන්න. හැබැයි කම්පාවෙට නරකයි. පශ්චාත්තාප වුණොත් ඊගා සතිමත් වෙන මොහොත අංශ භාග වෙනවා, කොර වෙනවා. කම්පා නොවී හිටියොත් ඊගා මොහොත සතිමත් වෙනවා. ඒ නිසා බුද්ධ දේශනාවේ කියනවා ඒකේ ඉන්නේ දානපාලි නෙවෙයි ඉතිඋත්තක පාලි. ඉතිඋත්තක පාලි වෙන මෙහෙම දේශනාවක් තියෙනවා. ද්වේමේ භික්ඛවේ තථාගතස්ස භික්ඛවේ ද්වේ පරියා දේශනා ද්වේ තථාගතස්ස භික්ඛවේ දේශනා පරියායේන විදා භවන්ති කියලා. මහණෙනි සර්වඥාන්සේගේ දේශනාව විවිධාකාර වශයෙන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අච්ඡං අච්ඡේතෝ පස්සත අයන් පටම ධම්ම දේශනා. අච්ඡං අච්ඡේතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයන් දුතිය ධම්ම දේශනා. සිංහලට දැම්මොත් මහණි තථාගතයන්වහන්සේගේ ඉගැන්වීම දෙතවරයි. එක තමයි වැරද්ද වැරද්ද වශයෙන් දකුව. දෙක වැරද්ද වැරද්ද වශයෙන් දැක එයින් ගැලවීමට කටයුතු කරනවා. අපි මේ දෙක පටලවගෙන තියෙනවා. අපි වැරද්ද දකින්න ඉස්සෙල්ලා නිදාන ඒකට උත්තර හොයනවා. වැදගත්ම දේ තමයි රෝග නිර්ණය. රෝගී තුකිරීමේ පළවෙනිම දේ තමයි ඩයග්නොසිස්. ඒක හරිනම් උත්තර දෙන එක ෆාමසිස්ට්ස් කරපෑ. කොලේ කියලා දෙනවා මේ සෙන්ටර් දෙනවා මේ බේත හරිනක. නමුත් ස්පෙෂලිස්ට් අපි ගෙවන්නේ මොකටද? රෝග නිර්ණය. ඒ නිසා අපේ රෝග නිර්ණය සිදු වෙන්නේ නිරීක්ෂණය. ඒක තමයි මේ දර්ශනා පහතබ්බා කියලා කියන්නේ වැරද්ද වැරද්ද වශයෙන් දැක්කට කලබල වෙන්න එපා. කුලප්පු වෙන්න එපා. ඒක මමේ කියා ගන්න එපා. ඒක මගේ වැරද්දක් කියා ගන්න එපා. මේ අපි ගත්ත පුහුණුවක උත්කෘෂ්ඨ ඵලයක් කියලා හිතා ගන්න. මගේ වැරද්ද මට පේන්නේ නිවැරදි භාවය පිළිබඳ හොඳ පදනම පේන්නේ. අන්න එක තේරුම් ගත්ත දවසේ නිවන් දැක්කා වගේ හිතේ. තමන්ට තේරෙයි දැන් මෙකැනිසම් එකක් වැඩ කරනවා. වැරද්ද වෙලා වැරද්ද කියලා පෙන්නලා දෙනවා. ඒකට කනගාටු වෙන්න ගත්තොත් ඉතින් හරිම අපහසුයි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේක කියලා තියෙනවා ප්‍රමාදේන කම්පතිති සති බලං කියලා. තමන්ගේ ප්‍රමාදය වැරද්දක් දැකලා කම්ප වෙන්නේ නැත්නම් ඒක තමයි සත්‍ය උත්කෘෂ්ඨම බති. අපි වෙන්නේ වැරද්ද දැක්කට පස්සේ කනගාටු වෙනවා අයියෝ මං වගේ කෙනෙකුට තරන්න නැති වැරද්දක් වුණා. අසත්‍යමත් වුණා. ආනවන් ඉන්න ගියහම මට හිතවිලි ආවා. ආනවයි ඉන්න මට අත්දැහුණා. ඒක දැනගත්තේ භාවනා කරමින්. එතන බහන උත්කෘෂ්ඨ ප්‍රතිපලයක් තමයි මේක දුවන්නේ පිටු පිළිවෙද්දී මොනසකින් කියලා දාන්නවා මංකි මයින් එක අල්ලගන්න. ඒකට කලබල වීම තමයි ගුරුවරයා කරන දේ කලබල වෙන්න එපා. මේකම යථාර්ථේ. මේකම අනාත්ම ස්වභාවය. මේකම වෙනස් වෙන බව. ඒක දුකක් කරගන්න එපා මගේ කරගන්න එපා. ඒක දසනවහතබ්බා කියන්නේ බොහෝම ඇතුළකට ගෙනියන පුංචි විවරයක්. නමුත් බොහෝම ඇතුළට යනවා. එනිසා විපස්සනා කියන වචනේ තියෙන්නේ විශේෂ ක්‍රමයකට බලපං කියන. අතිවිශේෂ දැක්මක් විපස්සනා කියන්නේ කෙලින්ම දැකීමට කියන වචනයක්. විපස්සනා කියන්නේ අතිවිශේෂ දැක්ම. ඔක ඉන්සයිට් කියලා ඉංග්‍රීසියට දාන්නේ මොකද ලෝකේ දැනුම සේරම අවුට්සයිඩ්. බාහිරවර්ති. විපස්සනා විතරයි මම දැන් මෙතන කියලා ඇතුළට ආවන්නේ. මේ මුළු ලෝක දැනුම එක්ස්ට්‍රෝවර්ට්. විපස්සනා විතරක් ආරාධනා කරනවා ඉන්ට්‍රෝවර්ට් වෙන්න කියලා මම දැන් මෙතන. ඒ දර්ශනේ අපිට ස්වභාවයෙන් එන්නේ නැහැ. ගුරුවරයෙක් කියන්න ඕනේ, බුදුහාමුදුරු කියන්න ඕනේ, උත්සාහ කරන්න ඕනේ. කරනකොට බැරි දෙයක් නෙවෙයි. මේක නමුත් තිරිසෙනෙකුට කවදාකවත් බෑ. යක්ෂයෙකුට බෑ. ප්‍රේතයෙකුට බෑ. මනුෂ්‍යයාට විතරමයි කරන්න පුළුවන්. ඒකයි බුදුජානන්සේ කියන්නේ මේ මනුෂ්‍යාත්ම භාවය ප්‍රතිලාභේ ප්‍රම දුර්ලභයි. මුත් ඒක ලැබිලා ඉන්සයිට් කරන්නේ නැත්තම් සෝරි තමයි. කියන්න දෙන්නේ සෝරි තමයි. ඒ නිසා කලාතුරකින් කෙනෙක් තමයි ඒක දැනගෙන මේ මනුස්සකමේ තියෙන අමාත් බව හැබැයි උත්කෘෂ්ඨ දෙය තමයි පෙර නොදැක්ක නොවිරු ආකාරයක දර්ශනය හැටියට තාරවන. ඒක පිටු තමයි පණින්නේ. ඒකමයි එක්ට්‍රෝවර්ට් කියලා කියන්නේ. ඉතින් ඒක ඇතුළේ දැකපු දවසේ තේරෙනවා දැක්කට හොඳක් නම් දකින්න බෑ. ඒක මතක තියාගන්න. ඇතුළේ බැලුවොත් කවදාකවත් හොඳක් නෑ මේක ඇතුළේ තියෙන කක්කම. කෙලස්මයි. ඉතින් දැන් උංගු දෙනෙක් හිතනවා අනුන්ගේ හොඳක් බල බල ඉන්නේ කොහොඳයි තමන්ගේ සුන බලන ගැටි නිසා ටෙලිවිෂන් එක දාලා බලනවා බ්ලැක් ඇන්ඩ් වයිට් නෑ බ්ලැක් කලර් එකේ පත්‍රේ බලනවා නවල්ස් වල බලනවා වටපිට බලනවා මොකද මේක බලන්නේ ඒ තරම්ම ලැජ්ජයි අර නිල්ලබේ දාලා දුන්න පෝස්ටර් එකක් කාටුන් එකක් ඔබ භාවනා කරනකොට කමන්නේ කවදා හරි මේ යථා ස්වරූපේ දැක්කොත් භූතේ දැක්ක කියලා බයිලා දුවයි කියලා තියෙනවා ඇතුළේ දැක්කොත් නම් ඉවසන්නේ නැහැ. ඒකයි අපි මේ බාහිර දේවල් ලස්සනට හදාගෙන ඉන්නේ නිතරම බලබල ඉන්නකොට මේකේ ගඳ ගන්නෑනේ. එළියට නෑ. ඉතින් මේකද අපි නටන නාඩගම. ඇතුළේට ලෝකෙට පරගාතේ ඇතුළේට මරගාතේ කියලා කියන කතාව මේක ඇතුළේ බැලුව කවම දාකවත්. කිසිම කෙනෙකුට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන හිල්තු නැහැ. ඒක මොකක්වත් නැහැ. මම කියලා කියන කෙනා මොකාද කියලා ඇහුවොත් මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් උත්තර දීලත් නැහැ උත්තර දෙන්නෙත් නැහැ මත්තර උත්තර දෙන්නෙත් නැහැ. නමුත් ජනාධිපති කවුද කිව්වොත් උගේ පට්ටම් දරත් එක තේරම කියાવી අන්දගිනියා. මාණ්ඩි පොන්සක කියන්නේ කවුද කිව්වොත්? පපුව මෙච්චරයි උස මෙච්චරයි දිග මෙච්චරයි ඔක්කොම. උඹ කවුද කියලා ඇහුවොත්? කවදාවත් හිතලත් නැහැ බලන්නෙත් නැහැ. දරුවට ගණ්ඩ දෙයක්වත් නැහැ. පේනවා නම් පේන්නේ ගැඹුරින් මොකද්ද මේකේ තියෙන අනිත්‍යත්වය? මේකේ තියෙන දුක්ඛත්වය මේකේ තියෙන අනාත්මත්වය ඉතින් සයුව කියන බුදුහාමුදුරන්ට අපි කියන්නේ මොකද්ද මෙයා නිහිලිස්ටි මේ නෂ්ටාර්ථවාදී මෙච්චර ලස්සන සුන්දර ලෝකේ මේ කුණු කන්දල් ටිකක් ඇදලා දාන්නා මොකද බුදුහාමුදුරු දන්නවා හරි හරි වැරදි ගමන් නෑ පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් කියලා දෙන්නේ ඔච්චර තමයි අපි නලවන්න පිනවන්න කතා කරන එක බුදුසජානාවේ තෝරනවන්නේ දැක්ක ඇත්ත තමයි පෙන්වන්නේ එහෙනම් ඉස්සල්ලාම චතුරාර්ය සත්‍යයෙන් දුක්ඛ සත්‍ය ඉස්සරහින් කියලා තියෙනවා ඇමරිකාවේ දිලිවිච්ච පොතක් තියෙනවා සේන්ස් ඇන් සයිකෝපැත්ස් කියලා ඒකේ කියන ඕනම සයිකෝපැත් කෙනෙකුට වෙන ඕනි ආගමකට යන්න බුණ බුද්ධ ආගමට එන්න බෑ මොකද යනකොටම දුක පෙන්නන්නේ අනිත්‍යව කිදීනවා ස්පා කියනවා අරක කියනවා මේක ඕනි ඇට්‍රැක්ෂන් එක තියෙනවා බුද්ධ ආගමේ කවදා හරි ලස්සන මූණතක් දැක්කොත් එන හරියක් එන්නේ සයිකෝපැත්ස්ලා කියලා මතක තියාගන්න කවදාවත් නිවන් දකින්න ඕන කට්ටිය ඉන්නේ නිවන් දකින්න නම් ඉන්නේ දුක දැනගෙන දුක හරහා යන්න පුළුවන් කට්ටිය විතරයි මේ හොබි එකට හරි ෆැෂන් එකට හරි හීලින් වලට හරි බුද්ධහන් කරන් දෙන අයට පැටලෙන්නේ උතරපත් මේක හිම වනවන්න පුළුවන් දෙයක් මේකේ නෑ පුළුවන් නම් කාබම් බැන්නම් කාබම් තියෙන්නේ තුනයි අනිච්චන් දුක්ඛ අනාත්තා ඉතින් ආලවට්ටන්ට මම තමයි වටේ ඉන්න පුළුවන් ඕන තරම් හැම අගමීම තියෙන බුද්ධ අගමීම තියෙන නමුත් ධර්මෙ නෑ ඒක ධර්මෙ කෙලින්ම කතා කරලාගෙන මෙච්චරයි කියන්න තියෙන්නේ විතරයි කියන්නේ. ඉතින් ඒකට කියනවා අපි ගැඹුරුයි කියලා. ගැඹුරු මොකක් කරන්නේ නිසා මේක නොදකින් කියන නිසා. ඉන්න මොන මේක කරන්නේ? මේක දකින්න ආසම කිසි ප්‍රශ්නයක් නැහැ. මේක දකින්න ආසම නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ මොනවා හරි ඇහැපිනවන, කනපිනවන දෙයක්. ඒ නිසා කායන පස්නාව හරහා වේදනන පස්නාවට ගියාට පස්සේ, චිත්තන පස්නාවට ගියාට පස්සේ, ඒක ලස්සනට වෙනවා බුදු වෙනසෙ මාගේ ත්‍රිමුඛ දේශනාවක් තියෙනවා මහණෙනි දුක නම් ඇත්ත වශයෙන්ම දුකයි නමුත් දුක දුක වශයෙන් දකින්න විතර සුන්දර දෙයක් ලෝකේ නැහැ කියලා. එච්චර ලස්සන දෙයක් කවදාවත් ලෝකේ නැහැ. මේකනේ අපි සංසාරේ පුරාම වසංග වසංග හිටි අපි දැන් බලනවා පට ඇරලා මෙන්න අනිත්‍ය අනිත්‍ය නම් දුකයි ඔබ ඩිස්ක්ලේම් කරා. කොහොමම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි. එතකොට එච්චර ගැඹුරක් නැහැ. අපි දැන් මේක නම් හදාගෙන නිකන් ඩිඩක්ටිව්ලි රෂනලයිස් කරලා උගන්න ගන්න හදාන්නේ. නමුත් ඒකෙන් දෘෂ්ටි කෝණේ හදාගත්ත කෙනාට භාවනාවේ දුකක් ආවත්, කකුල රිදුනත්, සද්දයක් ඇහුණත්, හිතවිල්ලක් ආවත් එයා කවදාවත් ප්‍රොටෙස්ට් කරන්න යන්නේ නැහැ. ක්ලේම් කරන්න යන්නේ නැහැ. දැන් මේ තමයි දුක්ඛ සත්‍ය කියන්නේ නේ. ඕකම ගන්නම දුක්ඛ සත්‍ය කවුරුවරනේ. භාවනා කරනකොට දුක්ඛ සත්‍ය එනකොට ඕක මගහැරලා කොහෙද දුක්ඛ සත්‍ය අවබෝධ මේ දුක්ඛ සත්‍ය නියෝජනයක් බව දන්නවනම් ඒකට අපි ඉමීට් එක වැඩුවා නම් එහෙම නැත්නම් ගැල්ලමැෂන් ඊට වැඩිය දුක්ඛ සත්‍යයකට අපි පුරුදු වෙනවා සුදුසු වෙන ලබන එනේ දුක්ඛ සත්‍ය මගහරින්න ගියොත් කවදාකවත් ඉදිරියට යන්නේ නැහැ ඒක නිසා හරි සම්මියක් දෘෂ්ටිය ගත්ත කෙනා දුකට කවදාකවත් පිටපන්නේ නැහැ දරා ගන්න බැරි බව ඇත්ත පුළුවන් ප්‍රමාණයෙන් දරාගෙන යනකොට මේක පුදුම විදිහට threshold value එක දැරීමේ ශක්තිය, ඉවසීමේ ශක්තිය, උපේක්ෂාව ඉන්නේ වැඩි. ඒකෙන් තමයි මනින්න පුළුවන් අපිට භාවනාව හරි ගියද නැද්ද කියලා. සෝවාන් වුණාද, සකදාගාමී වුණාද, සර්ටිෆිකේට් නෙමෙයි. යමක් වෙනකොට අපිට දැරීමේ ශක්තිය කොච්චර තියෙනවද? මේ කාරකයක් දුකක් අමලියක් නැඳා විශ්ේෂණයක් වස්තු විශ්ේෂණයක් වෙච්චා නරාසිතීමේ ශක්තිය තමයි බලන්නේ. මෙහෙන් ගියොත් පුළුවන් මෙහෙන් අල්ලගෙන ගියොත් පුළුවන් එහෙදි පටන් ගන්න බෑ දිවි ලෝකේ ඒ තරම්ම මේ සුවිපැදිච්ච මිනිස්සු අතර ඉන්න වගේ තැනක් තියෙනස සුවිපැක ඇදුනට පස්සේ ඌ මූට ඌ හිටියුන සංලියක් නැති වෙනවා දැකලා කියන සුවිපැදිච්ච මිනිස්සු අනේ ලංකාවේ ලක්ෂ ගණන් හම්බෙච්චි ඉන්නේ සනුවරේම නැති වෙනවා කවදාකවත් හැන්ඩල් කරන්න තියෙන හැලි ප්‍රමාණයක් හම්බුනාට පස්සේ ඌ බිස්නස් කරන්නේ දැනෙනවා කරන්නේ අරකක් දන්නේ කලයක් අයින් ඉරියල් මිනිස්සෙක් මේ බඩපොතු වියාගෙන කූඩ හදාගෙන ඒ සුද්දෙක් යන ගමන් දැක්කම මේ මත බඩපොලින් හදපු ගේක බඩපොතු වීවිය ජීවත් වෙන ඉතින් මිනිහා දිනවල මිනිහා මේ නියමෙටම පොළවෙන් උපන් දෙයක් කරන හදාන යනවා කියලා සන්තෝෂේ රුපියල් 1000 කොටයක් දුන්නා අර මිනිහා කවදාකවත් රුපියල් 1000ක් දැකලා නැති ඊට පස්සේ මිනිහා ඒක කොට්ට උඩ තියලා බුදියන් ඉන්න ගමන් හිතාගත්තලු දැන් මේක තියලා ගියොත් හොරකම් කරනවා අරගෙන ගිහලා බඩ කලේ වැටුනොත් ආයෙ හොයන්න විදියක් නැහැ. ඉතින් දැන් මේක විකුණන්න මාරු කරන්න කිව්ව කඩේ මුදලාලි ගන්න ගන්න උඹට සුදු පැකේජ් එක කියලා ඌ ණය ඉල්ලනවා. ඒක විකුණන්න මාරු කරන්නත් බැයි තේ මම කල්පනා කරේ කියලා දවසේ ගියාලු. ඊයක පාරන අකු බටලි පොතු වියාගෙන ගිහිලා දුන්නා. දෙවෙනි දවසේ යනකොට බඩ කපපුවා ඉවරයිලු අය කපලා නැති. තුන්වෙනි දවසේ යනකොට රුපියල් 1000 කැටේ පිටින්ම තියෙනවා හැබැයි බඩ ගිලිලු. මේක තියලා යන්න මෙ හිතෙන්නේ නැතිලු මම හොරකම් කරේ. පස්සේ මූට තියෙනවා අර මේක මල දඩයක්. පස්සේ පයින්ම ගියානේ සුද්ද හොයන්න. පයින් ගිහිලා හොයන්නම අර දැකලා පස්සේ සුද්දලි කළා. අනේ පින් සිද්ධ වෙයි මහත්තයෝ මේක ගන්න කියලා. ඇයි කියලා ඔබට බලිකෝලු මේක අතට හම්බෙච්ච දවසේ ඉඳලා ඉස්සට කිසිම නිින්දක් නැහැ. බඩට කිසිම ආහාරයක් නැහැ. මගේ රස්සාව කරගන්නත් නැහැ. ඉස්සමට පුරුදු බඩපුතු රස්සාව හොඳයි. ඉස්සා පරිස්සම් වෙන්න දිවි ලෝකෙ ගියොත් එහෙම. කොහොමද බින්කම් කරලා බැරිවත් පයසෙලිත්ලා හරි වැටුණොත්. ගොඩේ එහෙමනක් නැහැ. කියවන්නේ මේ දේවතා නිමිත්ත සූත්‍රයයි මේ මොකද්ද තව තියෙන හොඳ සූත්‍රයක් ඒකේ සර්වඥාන්තේ ලස්සන දෙයක් කියලා දීලා තියෙනවා. මොකද්ද මේ ධම්ම රත උපමාව තියෙන වෙන සූත්‍රයක් තියෙන්නේ. හරි ලස්සනට වෙන්නලා දීලා තියෙනවා දිවි ලෝකේ කොච්චර පිස්සු ලෝකයක්ද තියෙන්නේ කියලා. නිකන් සබම් බුබලක් වගේ දෙයක් කිසිම හර පද්ධතියක් නැහැ. කොහොම හරි ඇමරිකාවට ආවම හරි ඉතින් ඕකේ වෙන මොනවක් කියන්න බැහැ නේද? ඕක තමයි දිවි ලෝකෙ කියන්නේ කිසිම ආත්මයක් නැහැ. මම ආවගෙන ජීවත් වෙන එක තමයි තියෙන්නේ. ඒ අර පෙර කරපු පිනට හම්බෙච්ච ආනන්ද මේක නෑනේ අපි ඉන්නේ දුක තියෙනවා, සැප තියෙනවා, ක්‍රම තියෙනවා, වැරදි ක්‍රම තියෙනවා. ප්‍රයත්නෙට ප්‍රයෝජනෙ උත්තර තියෙනවා මේක. ප්‍රශ්නෙට උත්තර තියෙනවා, උත්තරේ ප්‍රශ්න තියෙනවා. කරන එකේ වැලියු කරන්න පුළුවන් මේක හරිද වැරදිද කියලා. Tamange සීමා. ඒකයි මේකට කියන්නේ භද්‍ර මේකට කියන්නේ මනුස්ස ලෝකෙද කියන්නේ මේ මඟුල් සක්වල කියලා. ඉතින් කියන්නේ මඟුල් සක්වල කියලා. මොකද ඒ තරම්ම දුක සැප සම නිසා පරිේශන කරන්න කෙනාට ඇක්ටි වෙන්න රෝ මැටීරියල්ස් තියෙනවා. ලැබ් එක තියෙනවා. ඒසහ දිවි ලෝකෙ ඉන්න දෙයියෝ කට ඇරගෙන බලනවලු මනුස්ස ලෝකෙට එන්න. ඒකයි බුදුජානන්සේ කියන්නේ මේකලු දෙයියලු දෙයියන්න වෙන ස්වර්ගය මේකලු. මොකද ගහණයකට සාධාරණ ප්‍රතිඵල හම්බෙන්න තැන. දිවි ලෝකේ කරපු පින් වලට හම්බෙන සුපක් නැදී. තිරිසන් ලෝකේ කවදාකවත් දෙන්න බෑ. මේක විතරයි තියෙන්නේ ස්කෝප් එක. ඒක නිසා මේකට එන්න බලන්නේ ලොකු කට්ටිය අපි ඉන්නවා එහෙ යන්න. අපි බලන්න දිවි ලෝකේ. ප්‍රශ්නයක් එනවා අද ඉන්න.
And look inside and try to find the opposite of beauty, something that is repulsive. But when if you do that, then there is a gap.
Yeah.
Equation. Because you know, it should not be attracted, rather it should be repelled.
So what is the question? What is the question?
Question is, why are we doing that, right? We are trying to build equanimity for Vikka, then why are we looking at the bad side and trying to create repulsion?
That is what we call via inner rut.
But I thought we should not be creating repulsion or attraction.
No, I mean that's a very good answer. But before that we have to go into the question. Why we asking people to see the world as a good thing? Why we asking people to see the look and the bad thing? Buddha is asking see the world as the world, not as a good, not as a bad. But the answer is, there's a whole Aryanta Vikurvanya, there's a kind of ability, endowment in the Arahant, that is, whenever he sees repulsive thing, if he wish, he can see it as repulsive, or it as you can see it as attractive or equanimous. He is independent of the object. Even the object is conventionally repulsive, he can get the norm, the perception, it is good, it is bad or neutral. If we see attractive thing, still he can see it as repulsive, attractive or neutral. That is the ability of Arahant, because he is independent of the what it is shows. What he gets is under his control. Putujjana means when the repulsive happens, definitely he only sees the repulsive. If someone sees it has a kind of element of beauty, he will argue and fight. He never sees the equanimity. And if he sees a beautiful thing, he can't see it is ugliness. Because his mind is in a rut. With the perception, he can't see its equanimity. So that is why Putujjana is a slave. His things are decided by external views, external sense impingement. But Arahant, knowing that, he never arrive at a decision, repulsive is repulsive. He is observing again and again to see things as they are. I mean, remove the veil of the perception. This is the difference between Arahant and the Putujjana. When you are practicing also, you develop this scope. Sometimes, while you are calmly meditating, silence is very good, conducive. And sounds appear distraction. But after a while, when you are developing the mindfulness, even the sound appears, it is not distracting you, it is not disturbing you, then you feel the sound is the only thing putting me into the acid test and say my mindfulness is good now. Therefore, at that time you see sound as a good thing, testing you. And he will make an vow, how will it be if I am exposed to higher sound? I'll be looking for again, and when the higher sound comes, still the mindfulness keep intact. Mindfulness still pass, he will say, the sound is the only one who is putting me up and up. So like this, our approach to the sound at the beginning, totally negative. While you are going on practicing, sometimes negative, sometimes positive. But you go beyond that, there is no negative, no positive, it is sound. The Zen master says, before the enlightenment, mountain is the mountain. While enlightenment, mountain is no more the mountain. After the enlightenment, mountain is the mountain. He is independent of the thing. So we are developing the scope, even if you are going to show me something, I must not accept by the face value. So observe again and again. What you show may be negative one. So if I keep on observing, I may find other options and I can find an object of meditation out of that and then enlighten. So put it in the Samatha way, there's one book, it was very famous in America here. It is teaching Metta Bhavana, it is not meant for Metta Bhavana, but we can use it. That book is called as Pollyanna, written by Porter. There's a one girl called Pollyanna is teaching you a lesson, a game. It says, whatever, you must try to find a reason to be glad under any circumstances. That is the game. Circumstances is completely free of your judgment. So what you do is you think this circumstance is good, this is bad. The Pollyanna is teaching you, you must try to find a reason to be glad under any circumstance. Present day I am reading a book, you must be happy no matter what. Carlson is writing, you must be happy no matter what. How do you derive the happiness? You are not just go by the face value, you see through it. When you are seen through, you can see through auspices, unauspices, or neutral. If you are rushing to a decision, you will be caught up with the first decision and you will be succumbed to the situation. So they say, therefore Buddha is giving a very revolutionary, very, sportsmanship-like. Many, many options do the same thing. That is why Vipassana, same thing you have to observe again and again, again and again, then දෙවිලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වෙලේ පෙනේ සක ප්‍රේම සුදු වෙලා කියලා ගාතති කුකුලාගේ කර සාමාන්‍ය කර්මලේ සතු පාටයි බල බල ඉන්නකොට මොකද වෙන්නේ සුදු පාටයි කොටින්ම බැඳලා ඉතලනොන මහත්ය බැඳලා පස්සේ නොන මහත්ය කියව බලන්නකො කොහොමද වෙන්නේ කියලා ඒක ලෝක ප්‍රසිද්ධ ධර්තියක් නේ බිෆෝ ද මැරේජ් ඇන්ඩ් ආෆ්ටර් ද මැරේජ් කියන්නේ ඉතින් නව කතා වලට ඊස්තටික් පාත්‍ර වලට යන්නේ බැඳින්න ඉස්සලා ගැහැලා බෙන්දර පස්සේ කියලා කිව්වොත් එහෙම කියාවි මේ ලෝකේ නැතිව ඉලියට දාන්න හදනවා දුෂ්පත් පැත්ත පෙන්වන්න හදනවා මම දවසක් අපේ රස්සාව කරපු කෙනෙකුට මං කිව්වා මං බඳින්නේ නැහැ කියලා. ඒක මං කරපු කැතම වැඩක්. මම කියපු එක. එතකොට හිටිය අපේ ස්ටාෆ් එකේ රචින් ඩිග්‍රී අගත ලේඩි කෙනෙක් බැලුවා මගේ දිහා මෙහෙම බලවෙ ඇයි මිස්ටර් එහෙම කියන්නේ මං ගොනේ මට මේ ඔප්ෂන් එක තියාගෙන ඉන්න ඕනේ මට ඕන දෙයක් කරගන්න. හැම පැත්තෙන්ම ඇහුවා මොකක් හරි ඩිස්කරේජ්මන්ට් එකක් හරි මැරේජ් ලයිෆ් එකේ ඩිසපොයින්ට්මන්ට් එකක් හරි වීක් පොයින්ට් එකක් හරි දැක්කද මොකද එතන මෙහා පැත්තේ හිටියා මිනිස්සෙක් සීනියර් සුපර්වයිසර් හැමදාම බොනවා දරුවෝ නැහැ ගෙදර එකම ෆයිට් අපි ෆාම් එකට අරකු ගේන්න දෙන්නේ නෑ මිනිහ එළියට ගිහිල්ලා බේරෙන. ඉතින් අරේ යවෝ යා යාව දැකලාද මේ බඳින්න කියන දෙන්නේ මම කන්නේ එකක් නෑ මට ප්‍රශ්න නෑ කියලා. හරියටම චැලෙන්ජ් එකක් වුණා ඒ ලේඩිට බඳින්න නෑ කියලා ගත්ත තියෙනවා. මුත්‍ටි ඒගොල්ලෝ හිතන්නේ ඒ ජීවිතේ දිහා මේ කතාවේ දිහා අරගෙන සුන්දර පැත්තෙන් දැකිය යුතුමයි. මෙතපොලිට මනසෝත් ඒක කෙරුවේ නැත්නම් එහෙම අලි අවුලක් වෙනවා ඉස්සරහට ළමයි නැති වෙයි කියලා. නෝ මඩමඩ උගන්නපු හාමුදුරුවෝ කිව්වා බො මොන જાතිනොත් බඳින්න නැති වෙන්න තීන්දුව ගන්නේ නැත්නම් ඔබට මේ විදිහට ඉස්සරහට මහාන වෙන්න බැහැ. මුදල හොඳ ගෑණියක් හම්බුණාට අදිවාරයේ ගිල්ලන්ද වෙනෝනේ අනේ මං ගියාර කමන්නේ නැද්ද කියලා. හරියන්නේ ඉඳ තියෙනවා. මට හැබැයි මට ගෑණියක් හම්බුනොත් මං කරන අය. කොයිද මන්ට ඕන කෙනෙක් දපනේ තමයි ගන්න. ඒක න බය වෙන්නේ නැහැ. ඔය තේරුණත් වෙන සයිකොලොජි එකක්නේ. දැන් මම ෆ්‍රී ටිකට් එකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඕන දෙයක් දිහා බුදුහාමුදුරුවන්ගේ ධර්මයෙන් කියනවා නම් මුල බලන්න, මැද බලන්න, අග බලන්න. මුල දර්ශනේ කවදාකවත් මැදට නෑ. මැද දර්ශනේ කවදාකවත් අගට නෑ. ඒ නිසා කියන්නේ මුල දකින්න දෙ නෙවෙයි මැදට අග කැම්බර දකින්න. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායිති තිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායිති අපි ඔය දකින්න දෙ පෙරලියමයි පේන්නේ තියෙන්නේ. කවදාකවත් එක දෙ දෙසරයක් නැහැ. ආස්වාසේ මුල බලන්න, මැද බලන්න, අග බලන්න. ඔසවන කොට ඔසවන බලන්න, යවන බලන්න, තබන බලන්න. එතකොට පියවරක් නැහැ උතක. ඕනෙම දෙයක මුල මැද අග බලපු ගමන් ඒකේ සම්පූර්ණ දෘෂ්ටි කෝණය ආකල්පේ ඒකට අපි දීපු perceptions නැසෙන අපිට වෙලා තියෙන්නේ අපි මුල දැකපු ගමන් තීන්දුවකට එළඹිලා ඊට පිටු බලන්නේ. කේන්තියක් එනකොටම කේන්ති නැති කරන්න ගන්නවා. කේන්ති මැද බලන්නේ අග බලන්නේ. රාගයක් එනකොටම ඒක හරණය කියලා මකන්නේ. ඇත්ත තමයි සීලෙ නැත්නම් සමාධිය නැත්නම් අමාරුයි. මොකද සීල සමාධිය කියලා ප්‍රඥාවට කියනවා බුදු දානන් කියන්නේ රාගය එනකොට බලන්න, පවතිනකොට බලන්න, යනකොට බලන්න. ඒකෙදි ෆුල් ආම් වෙලා ඉන්න ෆුල් ආරක්ෂාවක් තියෙනවා. නමුත් එතෙන්ට යනකම් ප්‍රශ්න ඉවරයි. ඒක නිසා ඕනම දෙයක there's a reason to be glad under any circumstances. You can be happy no matter what. ඒක බුදුහන්යන් වහන්සේගේ අවසාන ප්‍රතිපලිය සර්ව සුභවාදී. බැලුවෙල්මට පේන්නේ කියන්නේ අනිත්‍ය තමයි. දුක තමයි. මත යහපතට ගියාට පස්සේ inalienable, unalloyed. ඒ තරම්ම සපක් නිකේ. ගරු ස්වාමීන් වහන්සේ රතවිනිස සූත්‍රය එච් කොටසේ කියලා වගේ තියෙන මක් දන්නේ. මැද හරියට පසුව ඔබ වහන්සේ විසින් සමත විපස්සනා යෝගියා තම ශරීරයේ ඇතිව නැතිව යන සිවිද වූත් සියුම් වූත් චලන දැකීම භංග ඥාන ලෙස හඳුන්වයි. මේ තවදුරටත් පැහැදිලි කර දෙන්නෙමින් ඉල්ලා සිටිමි. මෙතන සිද්ධ වෙන්නේ අර ඝන විහි භෝගය කියන සමූහය ලියලා බලන එකයි. ඒක සාමාන්‍යයෙන් කියන්නේ ප්‍රමාණතාවර කියනවා නම් කූර්මිකයක් කරන ඉලපතක් ගන්නකොහම ඒ ඉලපතෙන් අපිට අතු ගන්න පුළුවන්. කෘත්‍ය කරන. නමුත් එක කූරක් අරගත්තොත් කවදාකවත් ඉලපතේ කෘත්‍ය කළා දෙන්නේ. එක කූරකින් දහස්වර කරලා ඉලපතෙන් ගන්න වැඩේ ගන්න බෑ. ඒ නිසා ඉලපත හදන්න ගන්න එක කූරක ගුණයක් කට්ටි මේකට බහදන ඉලපතක් කියන එකේ සම්පූර්ණ කෘත්‍ය දෙකක් තියෙනවා. පුංචි පුංචි කොටස් වල සම් ටෝටල් එක නෙවෙයි එකතු කියන්නේ ඊට වඩා මොකද්ද එකතු වෙන්නේ. ඒක තමයි අපි concept කියලා කියන්නේ. ඒක තමයි අපි සම්මුතිය කියලා කියන්නේ. convention කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ පටන් ගන්න තැන තියෙන convention එක මේ ශාරීරික. ඒක ගිඩියක් වශයෙන් ගත්තාම මේ අපිරිවි. මේ අගෑ. මේ බැවිද්දෙක්. මේ කැනේඩියන්. මේ ඇමරිකන් ඕන තරම් තියෙනවා. බුදුරජාණන් කියනවා ඔක දෙතිස් කොටසකට ගත්තාම කෙස්ලම් නියදක් කියලා ගත්තාම කාගේ කෙස් ගත්තත් අර පුද්ගලිත්වයේ තියෙන පෞද්ගලික ලක්ෂණ වෙනුවට කෙස්වල තියෙන සමාන ලක්ෂණ පේන්න පටන් ගන්නවා. කාගෙත් කෙස්වල සමානකමක් තියෙනවා. ලොම්වල, නියවල, දත්වල 32 ගත්තට පස්සේ පෞද්ගලිකත්වයේ වෙනුවට ඒ වගේ තියෙන ධාතු ස්වභාවය පේනවා. ඊට පස්සේ එක එක කොටස කෙස්වල තියෙන පාටවි සෙමලදීනේ ආපෝ කියලා ගත්තා. පටවිය ආපෝ දෙවිදෝ ඇඟ ඇතුලේ තිබ්බත් එළියේ තිබ්බත් ඒ වගේ ධාතු ගුණයක දර. ඒසම මිනිස්සේ කරගන්නවා දෙතිස් කොටස වල ගන්නවා දෙතිස් කොටස මේ ධාතු වශයෙන් කරලා බලනකොට ඒ ධාතු වල පණක් හෝ ආත්මයක් හෝ ඇතුළත පිටත මොකක්වත් නැහැ. හතියකන පැතිරිච්ච ධාතු කොටසක් තියෙන එක දකින්නකොට අර මෙතෙක් මවාන හිටපු මම කියන සංකල්පේ ආත්මය කියන සංකල්පේ ස්ත්‍රිය පුරුෂය සුභය අසුභය යන වේදිනිය අnderකේ අනම්මනම් කියන වල හිතින් තරක් නැතුයා කඩانے යන්නේ හිතින් තරක් ඒකට ඒ වීදුරුගේකට ගලක් ගැහුවොගේ කැඩෙන්න පටන් අර ගන්නවා ඒක කොන්සෙප්චුවලිස් කැඩෙනවා හිතිමුත් කරන්නේ විභජ්‍යවාදී කඩ බලන්නේ බලන්න ගියාට පස්සේ අන්තිමට ඉතුරු වෙන්නේ එනර්ජි ටිකක් විතරයි ශක්ති විතරයි ඉතුරු වෙන්නේ පඨවි කියලා කියන්නේ ශක්ති විශේෂය ආපෝ කියලා කියන්නේ ශක්ති විශේෂය තේජෝ කියලා කියන්නේ ශක්ති වායු කියන්නේ ශක්ති මේ ශක්ති සහ පාටිකල්ස් අංශු කියන දෙක අතර විතර වෙන ශක්ති ශක්ති පිටුනාට පස්සේ මේ අංශු හැදෙන්නේ අංශුවක් හැදිච්ච ගමන් හැඩයක් ආකාරයක් සහ ගුරුත්ව මේ බරක් ඉන්න ශක්ති වල හැඩයක් නෑ ආකාරයක් නෑ බරක් නෑ කොතනද ශක්ති වස්තු බාට පත් වෙන කොතනද වස්තු ශක්ති බාට පත් වෙන කියන එකට අපිට කිසියම් කන්ට්‍රෝල් එකක් නෑ ඒක තමයි ක්වොන්ටම් ෆිසික්ස් වල අද ගිහිලා හිර වෙලා තියෙන තැන අණුව ගත්තා පරමාණුව ගත්තා නියෂ්ටියයි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වෙන් කරා එව්වත් කඩ කඩ බැලුවා ක්වැක් වලට ගියා ක්වැක් එක කරන බලද්දි පස්සේ එනර්ජි විතරයි ගියේ එනර්ජි ගියාට පස්සේ පින් පොයින්ට් කරන්න බෑ තැනක් නෑ හැඩයක් නෑ ගුරුත්වාකර්ෂණයක් නෑ එතකොට ඒ එනර්ජි ඕන දෙයකට හැඩයකට වෙනස් වෙන්න පුළුවන් ඒක නිසා දැන් තියෙනවා ක්වොන්ටම් ෆිසික්ස් වල ස්ටේට්මන්ට් එකක් එනර්ජි වේව් එක ශ්‍රෝඩින්ජන් වේව් කියලා කියන්නේ unless otherwise it is hit with the consciousness it will be ever waves whenever it contact with the consciousness it become a particle සාපි බැලුවේ නැත්නම් ඒක එනර්ජි එකක් බැලුවට පස්සේ ඒක පාටිකල් එකක් වඩ පෙචන කහපාටිල් පාටවත් පාට රූප ශබ්ද ගන්ධ රස වගේ වෙනස් වෙනවා ඉස්තර ඔබ කියනකොට කිව්වේ බුදුහාමුදුරුව මිස්ටික්ස් කතා කරනවා දැන් ක්වොන්ටම් ෆිසික්ස් කාර්යයන් කියනවා බැලුවේ නැත්නම් එතන මොකුත් නැහැ බලපු නිසායි පෙන්නේ කියලා ඉස්සර දිනුනේ තිබුණ නිසායි බැලුවේ කියලා අපි කියන්නේ දැන් කියනවා බලන නිසායි පේන්නේ කියලා මෙතෙන්ද ගියාට පස්සේ ඔය ලෞකික විද්‍යාවට බැරුව යනවා ඉස්සරහට විස්තර කරන්න. එතකොට ආයෙ බුදුහාමුදුරන්ගේ කැරිය අරගන්න වෙනවා. කොහොමද මේ ශක්ති වස්තුවක් බාටපත් වෙන්නේ? වස්තුවක් බාටපත් වෙච්ච ගමන් ඒකට හැඩයක් ආකාරයක් බරක් එන්නේ. ශක්ති බාටපත් වෙච්චාම නෑ. මේකෙදි කියන විදිහට ශරීරයේ දිහා බලාන බලාන යනකොට ඉත සියුම් වූ ශීඝ්‍ර වූ චලන දකින්න හම්බ වෙනවා. ඕගදිගේ ගියත් එච්චරයි. කායන වසනාදිගේ ගියත්, සද්දයදිගේ ගියත්, ආලෝකෙදිගේ ගියත් අන්තිම ඉතුරු වෙනවා ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකින් බලන්න බැරි තරම් තමන්ගේ ශක්ති ටික දක්වම ගෙනියන්න පුළුවන්. ඒ ශක්තිවල එතකොට ඇතුළත පිටිත සීමාවක් නැහැ. මේ මගේ ශක්ති මේ පිට ශක්ති කියලා නෑ. වායෝ ධාතු වායෝ ධාතු. ආනන්ද බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරට කිව්වේ අජ්ජත්ත පටවි ධාතු, පටවි භාවිය පටවි ධාතු, පටවි ධාතු හේවේසා. රාහුලිය කුඹේ ඇතුළේ තියෙන පටවි ධාතු මේ තියෙන බාහිර පටවි ධාතු දෙකම හුදු පටවි ධාතු පමණයි. ඔය කියන්නේ ඇතුළත තියෙන ධාතු මේ තියෙන බාහිර තියෙන ධාතු දෙකම බාහිර ධාතු පමණයි. එතකොට මේක රකින්න ඕනේ එක මගේ කියා ගන්න ගැතිය වෙනවද ධාතු ගුණ වලට ඉඩ දෙන ගමන. අර බර හැදුවේ. නමුත් ඒක අපිට පේන්නේ මේක කරලා අරගෙන ගිය අපේ අර ආත්ම සංඥාව කියන ගෙට විහිදුරු ගෙට කලක් ගැහුවා. කැඩි බිඳී යamak තමයි පේන්නේ. ඉතින් ඒක නිසා ඒක මේ තිබුණු ඝන විනිබ්බෝවය ඝනේ බිඳී යාම වශයෙන් තමයි පේන්නේ. උදාහරණයක් වශයෙන් ඔය ආචාන් චාතුමත් කියනවා. විහිදුරු භාණ්ඩයක් මේෂක් උඩ තියෙනකොට අපි ඒක විහිදුරුවක් ගුරුලේත්වයක් අනම්මනම් නම්මනම් කියනවා. බැරි වෙලා හරි අත වැඩිලා ඔක වැටුණට පස්සේ කුඩු කුඩු ගියාට පස්සේ ඒකට අපි අයිතිවාසිකම් කියන්නේ නැහැ ඉතින් ඉවරයි. නමුත් යම් කිසි කෙනෙක් මගේ අම්මා දීපු දේ තාත්තා දීපු දේ කියලා බූදලේ කරගෙන හිටියනම් අරක වැටුණට පස්සේ විශාල දුකක් ඇති වෙනවා. නමුත් ඒක බින්දෙන්ට ඉස්සෙල්ලා විශ්මේෂුර තියෙදි බින්දෙන ගතිය ඒක තියෙන බව දන්නවනම් විදුරු කියන්නේ බින්දෙන දේවල් කියලා දන්නව බින්දුනායි කියලා ඔච්චර සමේ ඉඳලා බඳගෙන නන්නන්න දෙයක් නැහැ. ගමේදි වෙන කතාවක් තියෙනවා. ගමේ කොල්ලෝ කෙල්ල හැන්දාවට ගිහිල්ලා වතුර කඩේ එනකොට කෙල්ලට ආසාවට කතා කරන්න ඕනේ කියලා නංගි වතුර ටික දීපොන්කෝ කියලා. ඉතින් සාමාන්‍ය ගමේ කතාවක් තියෙනවා වතුර ඉල්ලුවට පස්සේ බෑ කියන්න හොදට. හැබැයි කෙල්ල දන්නවා කොල්ලා ඉන්නේ මොකක්ද කියලා. ඉතින් උකුලේ තියෙද්දිම කලේ නමල වතුර දෙනවා. දෙක තුන ඉල්ලනකොට ගස් ගන්නවා. ඒකට කොල්ලා කියනවලු මැණිකේ වම් ඇටි කල කැඩෙන්න පුළුවන් කියලා නිකන් හින්ට් එකක් ගන්නවා. ඇටි කල කියන කෝමිලා කැඩෙන්න පුළුවන්. බත් නාකි වෙන්න පුළුවන්. ওই වයිලෙන් තමයි ගැස්සිලි ඔක්කොම. අන්නේගේ දන්නවනම් කැඩෙන දේවල් කියලා ඔකේ ඔකේ මහා දෙයක් නැහැ. බුදුරජාණන්ති කියනවා මේ අපි ළඟ මේ ඝන වශයෙන් පවතින මේ ආත්ම සංඥාව. සක්කාය දිට්ඨිය මේක අර වීදුරුවක් හැදුවා වගේ, ඉලපතක් බැඳලා වගේ ඇග්ලොමරේෂන් එකක්. ස්කන්ධයක්, කඳක්, කරක්. ගණවලා බැලුවොත් මොනකත් ඔකේ ගන්න දෙයක් නැහැ. ඒ නිසා බුදුජානනාගේ පහළ වෙන්න ඉස්සලා මේ කයට කිසි කෙනෙක් අත තිබ්බේ නැහැ මේක දේව නිර්මාණයක් කියලා. බවුනේ තාමත් කැමති නැහැ. මේක කපනවට, අත්දන් දෙනවට, කැරි දන් දෙනවට කිසිම ආගමක් කැමති නැහැ. සරුවඥාන්සේ පුතුනේ ශස්ත්‍රීය කුලේ කඩුව අතේ තියාන ආවේ කැපුවා. කපල කියව බල්ලා කපල බලපන් කොයි එකක් කැපුවත් ඇතුලේ තියෙන මෙච්චරයි. අදෝයේ ඉන්න කාය විච්ඡේදකාර වෙන්නේ ඉතල අවුරුදු 2500 විතර බුදුන්සේ දෙතිස් කුණක පෙන්නේ ඔය ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් මොකක්වත් නැතුව. ඒකෙන් තමයි කපල බලන්න කවදාකතර සුන්දරත්වේ නැති. වෙන් කළ බලන්න ඔක තවත් ධාතු වලට දාලා බලන්න අන්තිමට එනර්ජි බලට පත් වුණාට පස්සේ කොයි කෙනාගේ තියෙන එකම මේ එනර්ජි වල සුභ අසුභ නැහැ. කෙලසිච්ච නිකලසිච්ච ගතියක් නැහැ ස්වභාවය. ගොනු වුණාට පස්සේ තමයි අපි ඔකට ස්ත්‍රීත්වයේ පෞරුෂත්වයේ රට ආගම් ජාති පටල ගත්තට පස්සේ අපි සිංහල බෞද්ධයෝ කියනවා. දෙමළා කල්ලතුණි කියන ඉතිං ගහගන්න. ඔහි යට තියෙන එනර්ජි වල කිසිම මොකක්වත් නැහැ. ඒක නිසා භාවනාවේ මෙතෙන්ට ගිය කෙනෙකුට ඒක හරි ලස්සනට කියනවා මෙන්න මෙහෙම. මේ දවස්වල යනවා රිසර්ච් නියර් ඩෙත් එක්ස්පීරියන්ස් කියලා. මරණ මොහොතේ අත්දැකීම් කියලා. අර මොනවාද එන්ජිනල් රෙස්ට් එකවට පස්සේ අපෝ පණිනවනේ මැරිලා පණින කතාවක් තියෙනවා. හાર્ට් එක නතර වෙලා ආයෙ පණිනවා. ආවට පස්සේ ඒගොල්ලෝ වෙච්ච දේ කියනවා. 140 කන්සිස්ටන්ට්ලි. මොකද්ද ඒක පාට තද හිරවිල්ලකට තද වීරල ගිහිල්ලා අන්තිමට ආලෝකයක් තුළින් ගියාට පස්සේ සම්පූර්ණ ෆ්‍රික්ෂන්ලස් වර්ල්ඩ් එකට යනවා. ඒක ආපහු එන්න හිතෙන්නේ තරම් සුබයක්. නමුත් දොස්තර මහත්තයා දැක්වුණු කායත් ඇදලා අර හිර කූඩටම දානවා. ඒක කිරුවට පස්සේ මේගොල්ලෝ දැන් ඒව තොරතුරු එකතු කරලා තිනවා 116ක් ප්‍රූ කරලා තිනවා. එහෙම ගිහිල්ලා ආපු කෙනා කවදාකවත් භාවනා කරලා ලබන්න බැරි උතුම්ම සීතල සාන්ත භාවයකට යනවලු. බොහොම ආලෝකවත් සාන්ත භාවයකට. හැබැයි බෞද්ධයෝ නෙවෙයි. ඒකේ ආගමක් නෑ. ඊට පස්සේ ඒගොල්ලෝ මොනිට කරලා තියෙන අවුරුදු ගාන අධ්‍යක්ෂකවයි ඒගොල්ලෝ ගා කැරක්ටර්ස් තුනක් ඉතුරුලා දෙනවා. එහෙම අධ්‍යක්ෂකට ගිය කෙනා කවමදාකවත් ඊට පස්සේ සතෙක් මරන්නේ නැති. ප්‍රාණයේ කෙරෙහි බුදුමාකාර ගෞරවයක් ඇති වෙනවා. කවදාක සෙල්ෆ් කර්ස් කරන්නේ නැතිලු. මම කාලකන්ණියා කියන එක ඊට පස්සේ කියන්නේ නැතිලු. තුන කොච්චර වයසට ගියත් ප්‍රොඩක්ටිව්. ඇඩ්වාන්ස්මන්ට් එක ගැන හිතනවා. ඒ මොකද අර එනර්ජි දැක්කට පස්සේ තේරෙනවා මේ එනර්ජි එක වයසට යන්නේ. එනර්ජි එක දිගේ වැඩ කරන්න ගියාම කිලෝරක් නැති අපිට ඉඳ තියෙනවා. තවත් එනර්ජි එකක් තියෙන මිනිස්සේ උසස් පහක් නැහැ. එයා මිනිස්සෙක් විතරයි. ඊට තමයි මම රුගදරම් දුක් කියනකොට ලොක්කෙන් නැගිටලා ඇවිල්ලා කිව්වා අවදර මටත් ඔය වැඩේ උනායි කියලා. මටත් ඔක ගියාද මම එදත් බෞද්ධයා මට දැන් කවදාකවත් සතුටකට වෛර කරන්න බෑ. කවදාකවත් මට හිතෙන්නේ නැහැ මම වෛරට ගියයි කියලා. කවදාකවත් මට හිතෙන්නේ නැහැ මට ඉස්සරහට බණ භාවනා කරලා නිවන් දකින්න බැරි වෙයි කියලා මම ඉදිරිය බලනවා. ඉන්සක්ිය රේනේ දිලෙවල් එකට ගියොත් අපිට පුදුම හැකියාවල් ගොඩක් එන්න පටන් ගන්නවා. මේ කයත හිර වෙන්නේ මේ සම්මතෝස හිර වෙන්නේ. ඒ නිසා පුළුවන් නම් භංගය කියලා කිව්වහම නිකන් භංග වේවා කියන වචන ටිකක් අවුතු වචනයක්. ඒ වුණාට ඉතින් ගිය මනුස්සයා තමයි මනුස්සත්වයේ අඩියටම දැකලා දැකගන්නේ. ඊට පස්සේ මනුස්සයා තුල එනේ මොනවද කියන්නේ? ඒ හැකියාවන් ටික. කාටවත් අපිට අම්මර තාත්තට දෙන්න බැරි බුදලක් තියෙනවා. දැන් පුළුවන් වෙලාවේ ශක්ති ප්‍රමාණය කාය සංස්කාර සමතේ කරගෙන චිත්ත සංස්කාර සමතේ කරන අඩියටම බහිඳ. ඒක මේ ඔය මේ මොකද පාටිකල් ෆිසික් කරන ලොකු ලැබරටරි මොකක්වත් ඕනේ පරියන්කය තුල කරන්නේ. මේක බුදුහාමුදුරුව කරා, රහතන් වහන්සේලා කරා, පුත්තුල තියෙනවා. දැන් තමයි ඒක මේ විද්‍යාගාරවල කරලා පෙන්නනකොට තමයි තේරෙන්නේ මේක විශාල සම්බන්ධයක් තියෙනවා කියලා. ඒක නිසා ඒක භංගඥානෙ කියන එක භාවනා විදි කරගෙන යනකොට එනවා උංගෝදිනේ බය. උංගෝදිනේ කයකට මේ පසදාන. ඒකයි බුදුහාම කියන්නේ ශ්‍රද්ධාවක් ඇතිව ඵලයන්, සීලයක් ඇතිව ඵලයන්, මානසික සෞඛ්‍යයක් ඇතිව ඵලයන් මේකට මූණ දෙන්නේ කියන්නේ. කටි ගරු කටි ස්වාමීන් වහන්සේ මාහට ජීවිතේ දැයෙන කලක් පටන් පෞලේ ඉතාම ගණීපයෙන් නොනැවති මානසික පීඩාව ලැබෙන්නේ පෞචෝකට නේනයි ඉතින් පෞලේ නෑ කියන්නේ වෙන මොකක්ද? දෙන්න හරියක් බැඳගෙන වැඩ දෙන කට්ටිය තමයි පෞලේයි කියන්නේ. කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ. ප්‍රතිඥාති හැමදාම නෑ බෑ දෙක විතරයි තියෙන්නේ. ඒ තමයි නෑ බෑ. මේ හේතුව නිසා මට ඉතාමත් අවශ්‍යයි ධර්ම මාර්ගයේ හැදිරීමට පව බාධා ඇති. මානසම් පිළිමලට මට ඉත අවශ්‍ය නමුත් දරුවන්ගේ උතුරන් පිටු මත නිසා හේද කළ නොහැක. මේ කර්ම බලවේගේ විපාක දීමත්ද මේ වෙනස් කරගෙන මට ධර්ම මාර්ගයේ හැසිරීමට ඉඩ ලබා ගන්න එක හේතුව කරුණාකර පාදා දෙන්න. මේ තනිකර මාන ප්‍රශ්නයක්. මේක තමයි මේ මාන්නේ නිසා භාවනා කරන නිසා අපි ඇති කරගන්න මාන වල හැකී. ඒකට gedari inne manusyage dosha තමයි කියන්නේ. මේ භාවනා කරන්නේ ඉතල කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට පෞල් කකයි ඉන්නේ. භාවනා කෙරුවට පස්සේ වෙනවා ඒගොල්ලෝ මාර බලවේග කියන්නේ. ඒ නිසා කරුණා කියලා මතක තියාගන්න භාවනා කරන මේගේ ප්‍රශ්න එනවනම් ඒක ධර්ම වෙන්න බෑ. භාවනා කරන ප්‍රශ්න විසඳීමයි එන්න තියෙන්නේ. ඒක නිසා Taman දැනගන්න ඕනේ මේ මේ කට්‍යත් එක්ක යಾದෙන්න හැතිරෙන්න බැරි නම් common sense එකක් නැහැ කියලා තමයි වෙන්න ඕනේ. මේ ප්‍රශ්න කීපයක් කරනවා මම මේ විවේචනය කරනකොට පිටසක් ඉදිරිපිට මම ඇතින් වැරද්දක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් කියන්න තියෙන්නේ මෙච්චරයි. ඒක තනි ක්‍රම තමන්ගේ ප්‍රශ්නයක් කියලා හිතන්න. භාවනා කරන්න ඉස්සෙල්ලා මේ ප්‍රශ්න තිබුණේ පස්සේ ආවනම් මේ මම විසින් ඇති කරපු ප්‍රශ්නයක් කියලා බාරගත්තට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. මම දෙන එක උත්තරයක් නේද. භාවනා කරන බව කාටවත් ඇඟෙන්න කරන්න එපා. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ ජීවිතය අවුරුදු 10ක් මම මේ දෙල්ලම කරලා දෙනවා. ඊළඟාරියක් විදිහට අවුරුදු 26 ඉඳලා 36 වෙනකම් හොඳ දක්ෂ කට්ටියත් එක්ක භාවනා කරා. ඇඟෙන්නවත් තිබ්බේ නැහැ සිල් රකින්න. ඇඟෙන්නවත් තිබ්බේ නැහැ මට පරියන්කේ ඉන්න පුළුවන් කියලා. ඇඟෙන්නවත් තිබ්බේ නැහැ මම යන්නේ භාවනාවට. ආගෙන දන්නද කික්කුවන්ට හොඳම යාළුවන්ගෙන් පවුලයාගෙන් ඒ නිසා මම පැවිදි වෙන්න යනකොට ඒගොල්ලෝ දන්නේ මෙච්චර මේ පිස්සුනට ආගෙන හිටපු මිනිස්සයා කොහොමද පැවිදි වෙන්නේ කියලා මට ධම්ම ගාමතුළු පැහැදිලිවම කිව්වා උඹ කොච්චර හොඳ දේවල් කරත් ඇඟෙන්ද කියන්නේ බා එතකොට මාන්නේ නෝ අනිත්‍ය අනිත්‍යත් තර්ජනයක් වෙනවා ඒක මේ ධර්ම කෙනෙක් මේ ඔක්කොම ජීවිතේ අනිත්‍ය දුක්ඛ හරහා යනවායි කියලා ඒ නිසා වසංගලා කරා එතකොට මේ ප්‍රශ්නේ නැහැ. මේ කියන්නේ පැහැදිලිවම අනිකටට ඇඟිල්ල තියෙනවා. ඇඟිල්ල විතරයි රිදිලක් තියෙනවා. මෙන්න මේ ටිකට මම කියනවා පැහැදිලිවම කියවන්න කියලා සූරංගම සූත්‍රේ මම එක එකක් පෙන්වලා දෙනවා. එක එකක් පෙන්වලා දෙනවා කොතනද මේක වැටෙන්නේ කොච්චර ඔබ මේකට වගේ කියන්න ඕනද මේ මිනිස් අහිංසකයි. ඇත්තටම ප්‍රශ්න විසඳෙන්නේ Taman තුලමයි. මේක මාර බලවේගයක් නෙවෙයි common sense නැතිකම. මේකට හොඳ උපමාවක් මම කියන්න බොහොම ගැඹුරින් මම පහුගියදාට හුස්තුන් කියන වෙලාවේදී ඒ බුරුම ස්වාමීන් වහන්සේ මට කිව්වා මේ භාවනා ජීවිතය හොඳට රොකට් එකයි අදින එක යවන එකක් අතර සමානකමක් ගැතියනවා කියන්නේ. භාවනා ජීවිතයේ හොඳට රොකට් එකක් ගිහලා යවන එකේ සමානකමක් ගැතියන කියන්නේ. රොකට් එක කනගුණ රොකට් තුනක් තියෙන ප්‍රධාන වශයෙන් ලොන්චින් රොකට් එකයි වටේ කරකින කොට ගන්න ඔබිට් එකේ රොකට් එකයි එතෙ කිලිම හඳට යන්න පත්තු කරන රොකට් එක කියලා රොකට් තුනක් තියෙනවා. අපිත් ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා වීර්ය මට්ටම් තුනක් තියෙනවා. ආරම්භ ධාතුවේ තමයි අපි මේ පෞලේ ඥාතිංගෙන් සහ වස්තුයෙන් අයින් වෙලා කඩාගෙන එළියට යන වෙලාව. අභිනිෂ්ක්‍මණය කියලා කියන්නේ ඕක. ඒ රොකට් කතාව මම ගන්නෙ මේකයි. මුළු ගමනම යන ඉන්ධන වලින් 86% පුච්චනවා. ලොන්චින් රොකට් එකට ඒක කරන්නේ 76% උස්සන එක විතරයි. ගැඹුරුම ගුරුත්වාකර්ෂණයේ තියෙන තැන රොකට් එක 76% උස්සන ගමන 70,000 ගණන් ගමන. 76% උස්සන්ට ඉන්ධන වලින් 86.6 ගණන් පුච්චන. හිතන්න කොච්චර ත්‍රස්ත කද්ද ගන්න කියලා. මම මේක හදේ ගියාට පස්සේ මං ගියා හබල් ස්කෝප් එක බලන්න 3D ෆිල්ම් එකක. ඒ පෙන්වන බුකුරනකොට දිනිගලු පණින් නැහැටි මීටර් 300ක් අතර වයින්ව කැමරාකාරයෙකුට කාඩක්වත් එන්න දෙන්නේ නැහැ. ඔක්කොම මොනිටර් කරනවා. ඒ වගේ තමයි අපි ගිහින් ඉක්මනකට පයින් ගිනි දැල්ලා. කිට්ටු කරන්න බෑ කාටවත්. ඒ තරම් අපි මේ ඉන්නේ තද ගුරුත්වාකර්ෂණයකට. ඊට පස්සේ ඕබිට් එකට ගියාට පස්සේ පැයකට හැතුම 25000ක වේගෙන නැත්නම් තප්පරයට හැතම 6 ගත්තට පස්සේ ආයින්දන මොනේ නැහැ. මොකද ගුරුත්වාකර්ෂණය ඈත් වෙලා දෙන්නේ හැතම 6ක් හැදී ඔහේ කැරක් කරක තියෙනවා. පොඩි රොකට් එකයි වුණ කරන්නේ. ඊට පස්සේ එතන ඉඳලා හඳ පැත්තට හරව ගත්තට පස්සේ හැප්පෙන්නේ මොකක්වත් නැහැ. පොඩ්ඩක් හරවල දිබ්බට දුන්නොත් හොයන්න. භාවනා ජීවිතේ අමාරුම තැන තමයි ලෝන්චින් රොකට්. මේකෙන් යන්නම් මේ තියෙන ගැටිපුරුදු වලින් මේ කියන මේ උමනාපකම් වලින් පොඩ්ඩක් වෙනස් වෙන එක පුදුම ඉන්දන ප්‍රමාණයක් දානවා. ඒක ඉතාමත්ම ප්‍රවේශමෙන් වෙන්න ඕන. මුචුනොත් ඒ ඇස්ට්‍රොනොස්ල මැරෙනවා. ෂොක් එකට. ඒකත් මේ ලස්සන කතාව. ලස්සන කතාව මොකද්ද? හන්දට ගිහිල්ලා ආපහු එනකොට මේක මේ නැවත වායු කුලයට ඇතුල් වෙනකොට තියෙන ප්‍රිසිෂන් එක. කෙලින්ම આવොත් වැඩිල පොපුරලා නැහැ. මොකද වායු කුලයේ අපේ තුළදී විශාල ෆ්‍රික්ෂන් එකක් තියෙනවා. හරහට ගියොත් පැන යන වායු වලට ඇතුල් වෙන්න බැරි වෙනවා. හරියට අන්තක 6ට 5.4යි 6ට යන්න ඕනද? ඒ ඇන්ගල් එකට ගියොත් විතරයි ගිය තැනට ආපහු එන්න පුළුවන් වෙන්නේ. නැති වුණොත් ඔකට කෝ ගිනි ගන්නවා 4.6.5.6ට ආවත් පිට කට්ට ගිනි ගන්නවා. නමුත් පැරෂුට් එකේ නෑ. ඒ නිසා අපි මේ භාවනා කර කර ඉඳලා භාවනා නොකරන පිරිසක් ළඟට යනකොට ඔන්න ඉම්පැක්ට් එක එනවා අපිට. ඒක ඉතාම ප්‍රවේශමෙන් කරන්න කවදාකවත් දඩස්කල දාන්න එපා පුපුරන. නොදායිතු තපි වචින් දාන්න ධර්මයේ අපිට යට දීගන්න බැරුවා. අපි සම්පූර්ණ වෙන ලෝකයක ඉන්නවා. ඒතර කොමියුනිකේෂන් නැති නිසා අපව එනකොට හරියට අන්තක 5.46 අන්තිම 100.00ට කැලිබ්‍රේට් වෙන්න ඕනේ අපව වෙන ගමන. ඇවිල්ලා කැරකිලා තමයි වායු ගෝලය ඇතුළට ගිහිල්ලා ඇට්ලන්ටික් සාගරයට වැටෙන්නේ. ඒ නිසා මේවා විහිළු නෙමෙයි. බුදුජානන් වහන්සේ ඉස්සල්ලාම යමක මහා ප්‍රාත්‍ය හරි ප්‍රාත්‍යගේ පාන්තුනේ මොකද නෑදෑයින් ළඟට ගිය දවසේ. එක එක ගණන් ගත්තේ නැනේ බුදුමයි. අලකින දෙකට විහිළු නෙවෙයි. පස්සක මහණු කොච්චර ප්‍රතික්ෂේප කරා. බ්‍රෑන්ඩ් නිව් බුදු ආන්දරු. පස්සක මහණු ඔය එන්නේ අපේ උදව් ලබා ගන්න. ඔය දැන් පහළ බුදු ආන්දර මොන තරම් ටික කැල්ලම් කරන් දුනාද මේ ගොල්ලෝ මගේ බණ ටිකක් කපන් කියන්නේ. ඊට පස්සේ අපච්චි සුද්ධෝදන රජු පණිවිඩ 10ක් කැරියා. වරින් කියලා. කැඳ වේලක් දුන්නද කී දවසේ? දැහැටි දණ්ඩක් දුන්නා. උදේ පාන්දර නැගිටලා බලනකොට සංසේ 12000 පිරිස කිසිම ආරාධනාවක් නැහැ උදේට බ්‍රෙක්ෆාස්ට් එකට. මොනව කරන්නේ? බුදුන්සේ කල්පනා කර බලවලු පෙර බුදුරු මොකද කරේ? උන්වහන්සේ ළඟේ පාත්‍රයන් ගියන් ගියා ගණී ගාගියා. පාත්‍රය ගත්ත වැඩියා. 12000ම යනකොටයි වැසෝදරාවට පදවුනේ. අන්න බලන්න රාජකුමාරේ ගිලාකන අපච්චිට ගිහිල්ලා කිව්වේ මාමණ්ඩියට අන්නේ වැඩේ කරලා මොකද අන්න මහ මූණේ දලි ගන්න වැඩක් නේ කරන්නේ මේ මාලිගාව විස්තරා මේ ලක්විත රජ වෙන්නේ ඉඟා කරා සුදු රජුරු සිව් උඩ හලුව නැතුව ගිය කියලා පොතේ තියෙනවා අදින මොකද්ද මේ කරන වැඩේ කියලා මේ අපි මේ ආර්ය වංශය පවත්තනවා මේ වන්දේ පවත්තනවා අයියෝ ඒ කියවලු මේ මොන වන්දියක් අපි මහාතම්මත රාජ වංශනේ මෙහෙම හිඟමන මහරජේ ඒ ඔබේ මහා සම්මත රාජවංශي අපි පවත්න්නේ ආර්ය වංශي ආර්ය වංශي උත්සස්ම දාන තමයි පින්නපාටි ඊට පස්සේ ශාක්‍යයන් එකතු වුණාට පස්සේ ඒ ශාක්‍ය එක්කෙනෙක් වැඩිමාල් ඔක්කොම පැත්තකට ගියා වඳින්න වෙයි බාලියෝටික විතර නගරගල්වාසි බුදු වෙනසු යමක මහා ප්‍රාත්‍යාරි සිද්ධ වුණා නෑදයින් හේතු ගන්නද තමයි නිවන් දැකලා ඉන්නේ එතන අපි නෑදෑයත් එක්ක වැඩ කරනකොට සේරම යමක මහා ප්‍රත්‍යාරය කරන්න වෙනවා. නැත්නම් කවදාක ගණනන යේසුස් ශාන්ති කියලා කියනවා කිසිම සාන්තෝරේ ගමේදී බබලන්නේ නැහැ කියලා. ඕක ගර්ගෙටි කටක ඔය බොරු කරන්නේ බොරු කරන්නේ කවදාක කරන්නේ. ඒ නිසා නෑදෑයත් එක්ක වැඩ කරනකොට අනුකම්පාවෙන් අපි මේ නිවන් දඟහැරෙට ගියට ඒගොල්ලෝ යන්නේ නැත්තම් ඒගොල්ලෝ දඩමීම කරගන්න එපා. අවුස්සන් දෙපා. මාන්නක්කාර වෙන්න එපා. මගේ වැරද්දක් මෙතන වෙලා තියෙන්නේ කියලා බොහොම යටහත් පාත්ත. මාන බලවේග වශයෙන් නෙවෙයි මම කරන්න වැරදි වැඩක් කියලා ගියොත් වරදින්නේ නැහැ. මේකට ලේසිම ක්‍රමය තමයි ඇඟෙන්න කරන්නේ. අගින්න කරන්න. කල්යාණ මිත්‍රයන් අතර අපි කියනවා නේ මම භාවනා කරන්න කියලා කිව්වට සාමාන්‍ය ලෝකේ ඉන්නකොට දැනෙන්නේ නැතු හිටපම කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ. පොත නැත්තම් මේක සෑහෙන චැලෙන්ජ් එකක් ලෝකෙට. කෙනෙක් මේ කාම භෝගයට මෙච්චර නැරදී එක මනුස්සෙක් මේ අභිනිෂ්ක්‍රමණය කරන්න ආදිනවා කියන්නේ. ඒක නිසා මේ ප්‍රශ්නේ දිච්චර මට උත්තර දෙන්න දෙයක් නැහැ. මට කියන්න තියෙන්නේ දැනෙන්නේ නැතු වෙන්න කරන්න. ඒක කුඩු ගහන කට්ටිය කරන්නේ. අම්මාවත් දන්නේ නැහැ අම්මගේ මාළි හොරකම් කරනවා මල. මේක ඊට වැඩිය බරපතල හැබැයි. මේක අහුණාට පස්සේ මොනම තාලෙකට අතාරින්න බැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දන්නවා මේක හරි පාරකට වැටුනොත් ඒ මනුස්සයා ක්‍රමතාවෙදි හොයනවා යන උදාහරණක මට උත්තර නැහැ. තමන්ගේ උපක්‍රම හොයන්න. ඒ නිසා ඒ වගේ ප්‍රශ්නයක් ඇති වුණා නම් ඒක භාවනා නොකරන අයගේ හෝ ගෙදර පවුලක ප්‍රශ්නයක් හෝ මාර බලවේයක් යන්නේ නැහැ. එතකොට අර විභව තණ්හාව එන්න පටන් ගන්නවා. ඒකට හරි ඇන්ටගනිසම් එකක් එනවා. ඒ වෙනුවට හිතන්න ඕනේ මේ මගේ ක්‍රම වේදේ වැඩි මං ආපහු රොකට් එක එනකොට කෙලින්ම වදින්න හැදලා තියෙන එකයි ශක්ති. කාණට බැස්වා නම් ප්‍රශ්න වෙන්නේ නැහැ. හැබැයි මං හිතන්නේ විනාඩි 15කින් දාට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. මම මේ කිව්වේ මේ වැඩේ වෙන්නේ නම් ඔන්න ඔය විදිහට මූල ධර්ම මෙමය ප්‍රශ්න කියන්නේ. අපට අනුකම්පාවෙන් මට ප්‍රශ්නයක් ඇති මගේ භවනා බාධාවක් කියා හිතන කරුණට පිළිතුරක් දෙන්න මේ නිලා සිටින් බුද්දස් බුද්ධානුස්මෘතිය හා මෛත්‍රී භවනා කරන විට මට සමාධියකට පැමිණෙනවා කියා මට හිතෙන නමුත් ආස්වාද ප්‍රසවාසයේ ඉතා සුළු කාලයක් නිඳ යනවා කියා මට හිතෙන්නේ කිසිම හැඟීමක් නැතුව යනවා මේ තියෙන තොරතුරු වලින් මම හිතන්නේ පැහැදිලි වෙනවයි කියලා ආනාපාන සති භාවනාවේදී මම හිතන ප්‍රශ්න නඩපු එකත් හොඳයි කියලා. ආනාපාන සති භාවනාවේදී මුලින් පේන්නේ ගොරෝසු ආස්වාද ප්‍රසවාස දීගම් වාස සන්තෝ දීගම් පස්ස සන්තෝ කියන ගොරෝසු එක. සද්ද විදිනේ වේදනා හිතෙන්නේ නැත්නම් මේක රස්සම් වාස සන්තෝ බවට කිති වෙනවා. කිති වෙනකොට ඒකේ තියෙන ඉම්පැක්ට් එක, ඒ කියන්නේ ඒකේ හැපීම දැනීම එන්නේ අඩු වෙනවා. අඩු වෙනකොට ලස්සන වෙනසක් වෙනවා. හොඳට ගොරෝසු තියෙනකොට ආස්වාදයෙන් ප්‍රසවාසය වෙන් කළ දකින්න පුළුවන් වෙනවා. නැත්තම් කියනවා ආස්වාද ප්‍රසවාසයේ පෞද්ගලික ලක්ෂණ පේනවා. චු වෙන්න වෙන්න දෙකේම පොදු ලක්ෂණ විතරක් පේනවා. එතකොට දෙක වෙන් කර ගන්න බැහැ. මේක අපේ හිත කියවන්නේ නොපෙනියාවක් විදියට. මේ නිදර්ශන ඕන තරම් දෙන්න පුළුවන්. දෙකම වෙනස් තියෙන තාක්කල් අපිට දෙක වෙන්කොට හඳුනා ගැනීමේ පරිච්ඡේද කෘත්‍යය delimitation කියන එක තියෙනවා. දෙක සම වුණාට පස්සේ identity එක නැති වෙනවා. identity නැති වුණාට පස්සේ අපි memory එකට යන්නේ නැහැ. ඊට පස්සේ අපිට වෙන්නේ ආනපාන නැති වෙනවා කියන එක. ඒ නිසා කියනවා ආනපාන නැති වෙගෙන යන එක හොඳයි. හොඳට බලන්න. බලනකොට මොකද වෙන්නේ? ආස්වාසේ සහ ප්‍රස්වාසේ intrinsic personal characteristic වෙනුවට දෙකටම පොදු vibration එකක්, කම්පනයක්, චංචලයක් ඉතුරු වෙනවා. ඉතුරු වෙනවත් එක්කම ප්‍රත්‍ය වෙලා ගියේ නැත්තම් ලැස්තිලා ගියේ නැත්තම් හිත කියන දැන් ඔක පේන්නේ නැහැ නේද? ඒක බලන වැඩක් නැහැ නේද? දැන් නැහැ නේ මේක. එක්ක හිත නින්දට වැටෙනවා එක්ක තර්ක කරනවා. ඒ තමයි එක්ස්ට්‍රීම්ස් දෙක. කි මේකදී කියනවා පළවෙනි එක තමයි මගේ භාවනාව භාවනාවට මේක බාධාවක් කියලා සැක උපදවන entertaining doubts. ඒ කියන්නේ අදි වේගයට ගිහිල්ලා හිට. එහෙම නැත්තම් සීතලට වෙලා නින්දට වැටෙනවා. මේ දෙකට නැතිපත් වෙන චෙක් කෙනෙක්වත් නැහැ ලෝකේ. ඔය දෙකේ එකකට කවුරු හරි වැටෙන. ඒක හොඳ ප්‍රෝග්‍රෙසිව් සයින් එකක්. මේ අර්ථ කියවන්නේ. report කරුවොත් ටීචර්ස්ලා හරියට අල්ලනවා. ආනාපානි තුනී වේගන යනකොට මොකද මට වෙන්නේ? එක්කෝ සැක. අනේ මට ගුරුවරයෙක් නැහැ කොහොමද කරන්නේ කියලා ඒකම සැක වලට කියලා ආනාපානි පාවගෙන. එහෙම නැත්නම් නිින්ද කරලා පාවගෙන. නැව ගමන තියෙන දෙක මැද. මොකද්ද ගමන කියන්නේ? මේ පෞද්ගලික ලක්ෂණ වශයෙන් දැකදක තිබුණු ආශ්වාස සහ ප්‍රශ්වාස දෙකම පොදු ලක්ෂණ පෙන්වන්න පටන් ගන්නවා. සමාන ලක්ෂණ පෙන්වන්න පටන් අරගන්නකොට විස්තරලියක් වෙන බව, පරිණාමයක් වෙන බව, සම්මුතියේ ඉඳලා පරමාර්ථයට යන බවත් අන්නේ සංදිස්ථානයට ඇහැ ගහගෙනම ඉඳ කියලා කියනවා. කොහොමද මේ පොදු පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ බවට පත් වෙන්නේ? මෙන්න මෙතන තමයි පළවෙනිම හර්ඩල් එක තියෙන භාවනා ජීවිතේ. මේක දැක්කොත් පේනවා ආනාපානේ නැතුණා මැරෙන්න බෑ මැරෙලා නෑනේ. ජාතුවතන් වාචක කියනවා චක් කරන්න කියලා. ක්‍රම පහක් කියලා දෙනවා තර්ක කරන්න. හුස්ම නතර වෙන්නේ භවයේ පස්පොළක මරණදී නතර වෙනවා, මෞගබේදී නතර වෙනවා, වතුරේදී නතර වෙනවා, චතුත් අධ්‍යායයේ නතර වෙනවා, නිරෝධ සමාපatti නතර වෙනවා. ඉන්නගේ හිත කියනවා නම් දැන් හුස්ම නැහැ කියලා හිතෙන් අහනගෙන ඔබ චතුත් අධ්‍යායයේ ඔබ නිරෝධ සමාපත්තියේ මෞගුසේද වතුරේද මැරිලා නැත්තම් වෙලා තියෙන මෙතන තියෙනවා පේන්නේ නැති. හොඳට බලන්න කිව්ව ආනපන ආයේ පේන්න පටන් අර ගන්නවා බොහෝම සියුම්මට පවතින බව. එතකොට සැකයක් තියෙනත් බැරි ඉඳ තියෙනත් බැරි. අන්නේ දෙක මැද කැලිබ්‍රේෂන් එක තමයි අපිට මේ ජීවිතය හම් වෙන ප්‍රායෝගික ඉතාමත්ම under the nose challenge. මේක හරහා ගියාට පස්සේ තේරෙනවා මම මේ ඉතිසල කොච්චර වතාවක් භාවනා කරනු නින්ද ගියයි කියලා හෝ සැකපුදුණයි කියලා හෝ වැරදුණයි කියලා හිතනවාද? කවදාකවත් මේ දෙක මැදින් ගිහිල්ලා නැහැ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ මේ ඔක්කොම විස්තර කරලා ඒ ලෑස්තිලා ගියොත් එහාපැත්තේ යන්න පුළුවන්. උපදේශ ලැබිලා ගියොත් එහාපැත්තේ යන්න පුළුවන් නැත්නම් හිතලා නම් යන්න බෑ. ඉතින් මේ ප්‍රශ්නේ ලියවිලා තියෙන එකක් භාවනාවට බාධාවක් කියලා තර්ක උපදිනවා. නැත්තම් නින්දට වැටෙනවා. මම කොහොමද යන්නේ? යන්නේ මේ දෙක මැදින් යන්නේ. නින්ද කියලා කියන්නේ අධික සීතලක්. සැක කියලා කියන්නේ අධික රස්නියක්. නැත්තම් හිත අධික වේගයකට මේක අවවේගේ මැදින් ගමන කඹේ වදින වගේ ගමන. මේක කිසිම විශේෂක උගන්නන්නේ. උගන්නන්න බෑ. මේක තාරි ප්‍රැක්ටිකල් ප්‍රැග්මැටික් තමයි. හැබැයි මේ කියන්නේ නිවැරදි. මේ ඉස්ලාම මේ ප්‍රඥප්ති ලෝකේ ඉක්මවල පරමාර්ථ ලෝකයට යන්න පුහුණු කරන තැන. ඒ නිසා මේක ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති එක මම යනකොට මම පොත තියලා නම් ඒක ලියලා තියෙනවා. උගව දෙනෙක් මෙතේ වරද්දාගෙන භාවනා කරලා නැගිලා යනවා. ඒක හරියට ඉන්ටර්ප්‍රීට් කරගන්න බැහැ. නමුත් හරියටම ලෑස්ති වෙලා ගියොත් මේක ඉස්සල්ලාම මතකට ගමන්ගේ මාමයා කියන්නේ කවුද? ආනාපාන කියන්නේ මොකද්ද? දැන් සූත්‍රපිටකය ආනාපාන කියන දේ වෙනවා. ආනාපාන 11 පැතිකඩක් දකින්න ඕනේ කියන්නේ. ගොරෝසු පැතිකඩ දකින්නත් ඕනේ, සිහුම් පැත්ත දකින්නත්. සිහුම් පැත්ත දකින්න මේක හරහා යන්න ඕනේ. අභ්‍යන්තර පැත්ත දකින්න ඕනේ, බාහිර පැත්ත දකින්න ඕනේ. ප්‍රිය පැත්ත දකින්න ඕනේ, අප්‍රිය පැත්ත දකින්න ඕනේ. ළඟ පැත්ත දකින්න ඕනේ, දුර පැත්ත දකින්න ඕනේ. අතීත අනාගත වර්තමාන කියන තුන දකින්න. අන්නේ පැතිකඩ කීපයයි අපි සුභ වශයෙන් බාරගන්නේ, අනිත් ඒවා අසුභ වශයෙන් පැත්තකට දාන. ඒ තාකලන්ත කාදාක තානපනේ දකින්න වෙන්නේ. සියලු සියය. ඒ සියලු සියය දකින්න ලෑස්තිලා යන්න. යනකොට හම් වෙන බිල්ල දෙන්න තමයි එක නිසා කී අනිත් එක දෙන්නේ. මේ දෙකම හරි තමයි කරන්නේ. ඉතින් සමේක මාකිටනවා මේ ධර්ම සාකච්ඡා සුදුසු ප්‍රශ්නයක් කියලා. අනේක හොඳ ප්‍රකාශයක්. ඒකට දෙන උපමාවක් මෙහෙම අටුවාචාර්ය මහන්සේ ගොපල්ලෙක් ගොයම් කපපු යායකට හරක් අරගෙන යනවා. උදේ ගියාට පස්සේ ගොයම නැති නිසා හරකුන්ට ඕනි තරම් කන්න තියෙනවා. උන් දුන්න වනාතට යන්න පුළුවන්. වනාත කියන එක දන්නවද? මොකද වනාත කියන්නේ? කැලි. දෙපැත්තේ තියෙන කැලි. මැද තියෙන යාය කන්නත් පුළුවන්. නමුත් හරක් හරි කැමති මද්දාහන වෙනකොට කැලේට දින්නන්න. මොකද අවුවරක් වෙන්නේ පිටරක් වෙන්නේ. ඒ තේසන් ගොපල්ල මොකද කරන්නේ? අර සාමාන්‍ය ගොකුබුරි යාය කොහොමද පලක් තියෙනවා ගහක් තියෙනවා ඔය ගහගෙන ගිහලා ෆෲට් එකක් ගහලා නුයි නිකන් ඉන්න. ඌ දන්නව හර කොණ්ඩ හොන්දේ හරක් කරගන්න කියලා. මද්දාහනේම හොයන්නේ ගියොත් එක හරකෙක් හොයන්න බැරිලු. ඉතින් නන්නත්තාරේ කන. හැබැයි ගොපල්ල එකක් ගන්නවා. ඔය සීරම කාලා හැන්දාට වතුර දිබා වෙච්චාම වතුරකට ගාවට එනවා. ඉතින් අවුබසගරේ මිනිහා ගිහලා වතුරකට ගාවට හිටපුවාම අර සීරම එනවා. හැබැයි මිනිහා වතුරකට ගාවට යනකොට හරක් නැහැ ඒතන. හැබැයි දන්නව එනවයි කියලා. අන්නේ අවබස්සාගරේ වතුරකට ගාඩ ගින්න බලාගෙන ගොපල්ලෙක් වගේ තව ටිකක් මේගොල්ලෝ මෙතෙන්ද එයි කියලා බලාගෙන හිටියොත් තානපානේ අහුවෙනවා ඉතින්. හැබැයි අර කිවුනට ඉරිය සියුම් මට්ටමකින් අහුවෙන්නේ. ඒ අර ලෑස්තියින් ඉන්නේ හින්දා. ඒතර සැකේකුත් නැහැ නින්දක් නැහැ. මෙතන තමයි පිරිසුදු අපි ළඟ තියෙන්නේ. අපි මෙතෙක්කල් නොකරපු උත්සාහය අපි මෙතෙක්කල් උත්සාහ කරපු නැති ඔප්ෂන් එක මෙතන තියෙන්නේ. මේකට කියන්නේ හිත ලීන වෙලා ආනාපානේ හැංගිලා ඉතින් නැතිලා නෙමෙයි. බලන්න හිටියොත් අපවෙනවා. ආවට පස්සේ ආයතන කොහෙදෙලම ගන්නවා. ටික වෙලාවකින් නැති වෙනවා. අටු විදි එක්පන්න නැති වෙනවා. ඊට පස්සේ ආයමත් වෙනවා. ඒමත් වෙන්නේ ඉස්සෙල්ලා මතුනට දෙසි උඹට. සහාය නැති වෙනවා. ඒ ආයමත් වෙනවා. ඕක නිකන් ලස්සන graph එකක් යන්නේ ලොකු උච්චාවච භාවකේ ඉඳලා කිපි කිපි කිපිල අන්තිම ෆ්ලැටෝ වෙලා ඒ හැම වාරයකින්ම ඉස්සරහා එක දැක්කම දෙක තුන හතර හරිය ලේසි ඩයිජස් කරගන්න. පළවෙනි එක හොඳ ලෑස්තිලා ගියොත් තේනවා මේ ලොක්කට හෙල්ලෙන එක ඊට පස්සේ පොඩ්ඩ හෙල්ලෙන ෆ්ලැටෝ වෙලා යන එකක් තියෙනවා. අන්න එදාට තේනවා ලෝකේ වැඩ කරන්නේ න්‍යාය ධර්මයක කියලා. මේක මගේ ආනාපානවත් මගේ දැනුමත් නෙවෙයි. මේ න්‍යාය ධර්ම පළවෙනි එකම ඉහළ පහළ යනකොට සැකපදෙවුත් නින්දට වැටුනොත් ඒකටන වේව් ලෙන්ත් එක දැක්වන්න වෙන්නේ නැහැ. මේක යන්නේ එකම ග්‍රාෆ් එක. ඕනෙම කෙනෙකුගේ එකයි යන්නේ. එකක් දැක්කොත් ඊට පස්සේ දන්නව නෑ කිව්වට නැති කරන්න එපා බලාගෙන ඉන්න. අන්නේ වෙලාවකම ශ්‍රද්ධාව තියනවාද කියලා අපිට තේරෙන්නේ. වීර්යය තියනවාද කියලා තේරෙන්නේ. සත්‍යය තියනවාද කියලා තේරෙන්නේ. මොකක් කියලා දෙයක් කියන බලන් ඉන්නෝ නම් ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි. නැති දෙයක් තිබිලා නැති වෙච්ච දෙයක් දිහා බලාගෙන ඉන්නව නැවතේ කියලා. ආන්න එතන තියනවා ආධ්‍යාත්මයක්. අපි මෙතෙක් කල් නොකරපු පරික්ෂණයක්. ඒකට ශ්‍රද්ධාව අවශ්‍යයි. අහලා තියෙන්න ඕනේ. එකක් දෙකක් කරලා හරි ගිහිලා තියෙනවා. ඊට පස්සේ නම් මේ දැනුම කවදාකවත් යාගේ මනසෙන් මකන්න බෑ. නැති වුණා නෙවෙයි මෙතන හැංගුණා. බලහින් එකයි තියෙන්නේ. මේක හරියටම මේ CID ඔෆිසර් කෙනෙක්ගේ වැඩක් තියෙන මෙතන. ප්‍රහසුත්තු බලන කෙනෙක්ගේ වැඩ පිළිලක් මිනිස්සේ කරකවා කරා. එයා එතනින්ම තීන්දුවක් ගන්න ඒක නැවතත් කෙරෙන්නේ නැහැ. නැවතත් කෙරෙන කරන හැම වෙලාවෙම අමුතු දෘෂ්ටි කෝණයක් ගන්නවා කාටවත් පේන්නේ නැහැ. uniform දන්නේ නැහැ බලාගෙන ඉඳලා දෙක තුන වෙනකොට අල්ලගොත් ඇති අය කතා කරන දැනේ සැලෙන්ද වෙන්නේ. ඉතින් පළවෙනි චක්‍රයේදී අල්ලන්න එපා. දෙක තුන හතර යන්න වෙන්නේ. ගියාට පස්සේ තේනවා බුදුහාමුදුරු කියපු දෙක ඉස්පිල්ලප්ප පිල්ලක්ක් වෙනක් වෙලා නැහැ ධර්මයේ සජීවීව තියෙන. නමුත් අපි ශාකක උදවගත්ත නින්දට වැටුණොත් බුදුහාමුදුරු නොකරත්. මේව එකක්වත් පිටකේ නැහැ. මම දෙන්නේ ආචාර්ය මතවල. උරු කියලා දෙනවා මෙහෙමයි කියලා. ඒක නිසා තනියම භාවනා කරන්න හදන කට්ටිය සමහරවිට අහු වෙනවා මේකට. ගාක්ලාට කියපු දෙයක් නෑ නේතු යොත් එහෙම. තීන් අර අතන මේක තන කරකවි ඉන්නවා. ගෝල් පූල් එකට අහු වෙනවා. හරියට මෙතන අල්ලනවා කියවට පස්සේ මේක නෙවෙයි මේක වැදගත් නෑ. නමුත් මේ ආරම්භයේදී හම්බෙන හොඳම ට්‍රේනින් එකක් මේක දහස්වර චෙක් වෙනවා ඊට පස්සේ. කායන වසනාද එක තැනක චෙක් වෙනවා. කාය සංස්කාර වල වචී සංස්කාර තව තැනක චෙක් වෙනවා. ද්විතිය අධ්‍යාන වල ඉහළට යනකොට චිත්ත සංස්කාර වල තව තැනක චෙක් වෙනවා. වේදනා සංඥා දෙකේදී පුදුම රිෆයින්මන්ට් එක අරගෙන යනවා. හැබැයි අමාරුම දේ තමයි මේ පළවෙනි සැරේම අපි ඒකට හිත පැහැදිලි කරන්න ගිහින් මේක හරහා යන්නේ. ඒකයි මම කියන්නේ ප්‍රශ්න හොඳයි කියලා. නමුත් එනේන සෑම තැනකදීම ගැඹුරකට යන හිතුවට වැඩිය අපි දැන් නැති ගැඹුරකට යන පළවෙනි සැරේට උනාට වැඩිය දෙවෙනි සැරේ දැක්කොත් තුන්වෙනි සැරේ දැක්කොත් හතරවෙනි සැරේ දැක්කොත් ඒ සෑම තැනකදීම ආපහු මතුවෙනකොට ටිකක් අඩු වේගෙන් මතුවෙන්නේ ආයෙත් තුවාම ගැඹුරකට ආයෙ ටිකක් වෙනවා ආයෙ ටිකක් වෙනවා ආයෙ අඩු වෙනවා නිකන් සාමාන්‍යයෙන් කියන්නේ මෙහෙම සර්පෙකුට ගහලා මැරෙන්න යන වෙලාවදී බලන්න දුර වෙලාවක් ඉන මැරුණාව ආයෙ ටිකක් නැදේ නැහැ ආයෙ ගන්න ආයෙත් ගිරා ගියාම ආයෙ පණේ. එන්නේ එන්නේ ටික ටික පණ ටිකයි. මැරෙන විදිහයි. ඕම ගිහලා හත්තට දැනෙන තමයි සතා මැරෙන්නේ. ඒ වගේ තමයි ආනාපානේ මැරෙලා යනවා වගේ. ඉතාම සිමන්නේ ඒ නිසා පළවෙනි සැරේටම සතා මැරෙනවා කියලා හිතලා ගිහලා ඌ අතින් අල්ලලා පුච්චන්න අතර ගත්තොත් අන්තිමම විසයි කියනවා සතා. පණ අදින වෙලාවේදී සතාගේ අන්තිම විසයි. ඒ නිසා මේ ආනාපානේ පණ අදින වෙලාවේදී ෆියුනරල් කරන්න යන්න එපා. මරණ ගම්ම ඉන්නේ කයි මේ මැරිලා නැහැ තව දිගට යනවා කියලා ආනපාන මරණ ගැන කතාව ඉන්න එපා අප පණිනවා කියන කතාව ගන්නද එතකොට ඒක සුභවාදී පැත්තක් ඉතින් මෙවුව මට හරි පුදුමයි මේ පහුගේ පහු අවුරුදු 20 තිය ඇතුළත මේ ඔක්කොම තොරතුරු දැන් ඇවිල්ලා තියෙනවා මේ මොකද කියන්නේ හැංගිලා තිබුණේම මතුය ඒකයි අපි වාසනාවන්ත අපිට මේක එක්ස්පෙරිමන්ට් කර කර බලද්දී හරියට වරද්දා ගන්නයි ප්‍රශ්නයක් කොච්චර වැරද්දවත් එකක් හරි ගියොත් අර හේම ඉවරයි. හරි සතුටක් මට වෙනවා. මේ බුදුහාමුදුරුවෝ අවුරුදු 2500 ඉස්සර කියපු දේවල් නෙමෙයි. කරලා බලනකොට අද්භූත ප්‍රත්‍යක්ෂයි. අනපන විතරක් නෙමෙයි. ඕනම කරපත්තාන් කිච්චරයි. මේ මේතුනම විතර කරනවා මොකද දැන් කතා කරලා වැඩි. මේ තියෙන ගොඩක් ඒ මූලධර්මගේ ප්‍රශ්න නිසා අපි මේ ටික උත්තර දුන්න ගණයට දාමු අර ටික අපි හිතට තියාගනිමු. කෙසේ නමුත් පිරිස සහභාගීත්වය මැද කෙලෙසම නම් කියන දේ අහගෙන ඉන්න විතරයි
කරන්නේ.
ඈ? ඒකත් මට අහගෙන ඉන්නකොට මට විවේක වෙනවා. අනිත් එක ඊටකොට ඕගොල්ලන්ගේ කටහඬවල ඉන්නේ ආපුවම නිකන් මේක පවුලේ ප්‍රශ්නයක් පවුලේ ගැටියක් වෙනවා. මම මේ බණ කියලා අයියන්ද ඒකත් කියයි අපි මහවුරම ගෙන්නන්න ඕනේ ඊගාව දවසෙත් අපිට බෑ බණ කියන්නේ. මේ වනේ ඇක්චුලිම්ම භාවනා කරන අයගෙම වචන ඇහෙනකොට කාටවත් තේරෙන එක කළ හැක්කක් කියන්නේ. භාවනා කරන කටි ඊශාවෙන්ට නරකයි. තමන්ගේ දේවල් එළියට දාන්න. නැත්තම් ආදි වගේ කවුරු හරි දැන් මෙන්න මොකද මේ හොක කඩබිල ඉන්නා කියලා කවුරු හරි ළමන් නැතයි කියලා කරබන් ඉන්නවා. එහෙම කරන්න ඕනේ. ධර්ම සාකච්ඡාවලදී පුළුවන් තරම් වැඩි දුරට කරන්න. මං කවදාකවත් මට මාන වෙන්න වෙන්නේ නැහැ මං ධර්ම සාකච්ඡා නොකර. නිල් බහැමදාම හැන්දාවට අපි කරන්නේ අතහමාරට විතර සෝයා කෝපි එකක් හදා ගන්නවා. මැද ලංතරමක් කියලා ගන්නවා. කට්ටියම හිතුවේ අපි ධර්ම සාකච්ඡා කරන කයිවාරු කියලා කියන්නේ. පිටටයි මම නම් විතරයි සුද්ධ වෙලා ලංකාවේ මිනිස්සු විතර 79 80 විතර ඉති එක එක කියනවා විච දේවල් එක්කෙනෙක්වත් එක්ස්පර්ට්ලා නෙමෙයි. ඒකට තියෙන අපි ඔක්කොම ভাইබ්‍රේෂන් එකයි එකයි නේ ඔක්කොම හොයන්නේ එකදී. පුදුම අර පෞලිකතියක් ඇතියන. ඊට පස්සේ මහා ලොකු කට්ටිය කවුරක්වත් නැහැ. බුළු බුළුම එකතු වෙලා හදාන හදාන යන එකයි කරන්නේ. ඒක තමයි මේ වගේ තැන්වල වෙන්නේ. මේ වගේ හැදෙන්න ඕනේ ගෲප්ස් හැදෙන්න. එක එක කෙනා එක එකට උදව් කරගෙන යනවා මිසක් හැමදාම පිටරටින් ආවද ගෙන්නන්න ගත්තොත් මල විකාරයක් වෙන්නේ. ඒක ට්‍රාන්ස්ප්ලන්ට් කරන්න හොඳ නැහැ.
ඉන්නේ
තවන්නේ නෑ. ඒක අන්ධ පරම්පරාව වෙනවා මිත්‍යා දෘෂ්ටි කරන. අපිට එහෙම එකක් තියෙනවා මෙයා පරිවර්තනය කරන්න මෙයා දියුණු කරන්න මේ මොකක්වත් අපිට ළඟ නැහැ. අපිට තියෙන්නේ එක්කෙනෙක් කරන මේ කියන්නේ අඤ්ඤබඤ්ඤ උත්හාපණයන අඤ්ඤබඤ්ඤ වචනය. එකිනෙකා එකිනෙකා නැගී හිටුණා එකිනෙකා එකිනෙකාට ගන්න දේ කියලා දෙනවා. එක් එක්කත් ගුරුෙක් නැහැ. සබ්බක්මචාරී. සමව රක්මචාරී හැසිරෙන අය. එනිසා ලෝකේ කියලා කියන ධර්ම සාකච්ඡා ගැන ගුණ කියන අය ලෝකේ මුළු ශරීරෙම ව්‍යායාම වෙන ව්‍යායාම තුනයි ලුකෙන්නේ. දෙකයි. එකක් තමයි බොල් ගහන නගින එක. තුනක් තියෙනවා. අනිත් එක ආශ්‍රය වදින එක. තුන පීන මේක. ඒකදී ඇඟේ හැම මාසලයක්ම වැඩ කරනවා. ධර්ම සාකච්ඡාවල හතර වෙන්නේ. ඒ තරම්ම පාර්ටිසිපේෂන් එකක් වෙනවා ධර්ම සාකච්ඡාවේ. හෙට උදේ වෙනකන් ඉන්න පුළුවන්. ඒකයි ධර්ම සාකච්ඡාවේ හැමදේම හවුස් හවුස් දෙක. ඒක සාමාන්‍ය මේ අමාවක පොයේ දවසේ සර්වඥන් වහන්සේ ඉන්න කාලේ පොය කරන්න සංඝයා පිටින් ආවට පස්සේ මුළු රැම යන්නේ ඒ පලාත්තර කරන දේවල් එකිනෙක සාකච්ඡා කරගෙන. හොඳම හරි පවුවෙන් උදේ සර්වඥයන් රිපෝට් කරපු අනුමතක. නිසා ධර්ම සාකච්ඡා කියන්නේ හරිම ඩයිනමික් එකක්. නිසා ඒකදී මම දන්නවා එයා දන්නේ කියන සංකල්පය ගත්තොත් කාදා ධර්ම සාකච්ඡා කරනවා. අපි ඔක්කොම දැන ගන්න ප්‍රමාණය එක තියෙන ආඩියෝ වෙන්න බා. ආඩියෝ වෙන කතාව දන්නවද? ඈ? තමන්ගේ මල්ලේ දන්නේ. අර තැම්බෙනකින් බොන්න බලන්න. එහෙම බෑ. ඔක්කොම නේද?
ඈ ආදීයතුලට
ගත්තා නේද අනේ නෝ අර අන්තිමට ගත්තා කරපු ප්‍රශ්නේ ඒ අනපාණි ලොකෙනියම දුපස්සම පස්සම් කරන්නේ පස්සම් බණී කියලා කියන්නේ සංසිඳ වීම. ඇත්තටම සංසිඳීම එක සැරේ වෙන්නේ. අර කිව්වා වගේ එක සැරේ ආය ඉවරයි කියලා හිතුවොත් ඉවරයි තමයි. නමුත් ටික වෙලාවකින් ආය මතුවේ. ඊටසේ ඊගාසරි මතුවෙනකොට දැන් හරි ගියා කියලා හිතුවොත් ආය සැරයක් ආය නැති වෙනවා. ආය මතුවේ. අන්නේකෙදී අපි ආට් එක දැනගන්න ඕනේ කොහොමද මේ සංසිඳීම මොන්ට කරන්නේ මොනිට කරන්නේ ඇඟිලි නොගැසීම තුල ඇඟිලි ගැසීම තමයි සැක කරනවා කියන්නේ එහෙම නැත්නම් අතහැර දෙන එක තමයි නිින්ද කියන්නේ මේ අන්ත දෙකට වැටෙන්නේ නැතුව මේක මොනිට කරන්නේ මේක මතු වෙනවා එතකොට බලාපොරොත්තු සුන් වෙනවා ආයෙ මතු වෙනවා එතකොට බලාපොරොත්තු ඇති වෙනවා ආයෙ නැති වෙනවා ආයෙ බලාපොරොත්තු සුන් වෙනවා ආයෙ ඇති එකක්වත් ඉනිච්ච කරන්නේ එහෙම යන්න ගියාම පැටර්න් එක අහුවෙන. පැටර්න් එක අහුවම වෙනම ස්වභාවයෙන්ම වෙන්නේ එන්නේ එන්නේ කියතක් වගේ කියතකට කටු එන්නේ එන්නේ පුතුනි වේගෙන යනවා වගේ මේක එක ග්‍රාෆිකක් ගන්න. ඊට පස්සේ උකට ඇට්‍රැක්ෂන් එකක් එනවා. දැන් නම් මට පොත අහුමයි කියලා. එනවා ගෙනිනවා ඇතුළටම ගෙනිනවා. ඒක තමයි කාය මේ කාය అనుපස්සනාවේ පස්සම්බනේ කායපස්සම්බයං කාය සංඛාරං කියලා කියන්නේ. ඒක හැබැයි පස්සම්බනේ කිරීමක් කරන්නේ කෙරෙන දේ මොනිට කරනවා. එනිසා පටන් ගන්නකොට භාවනා කරන්නෙක් ඉන්නවා. පහු වෙනකොට කෙරෙන භාවනාව බලන්නෙක් විතරයි ඉතුරු වෙන්නේ. කරන තාකල් අනන. කෙරෙන්නේ නැట్లా බලන්නේ ඉන්න එක තමයි විපස්සනා කියන ලස්සනම ආට් එක. මුලින් අපි ඒක සෙට් කරනවා මැෂින් එක දුවන්න ආරම්භ කරනවා. එහෙම ඊට කාම් ඩවුන් වෙගෙන එනකොට බලාගෙන ඉන්නවා, ඇති උනත් බලාගෙන ඉන්නවා, නැති උනත් බලාගෙන ඉන්නවා. ඉන්නකොට එයා සම්පූර්ණ රංගනේ පෙන්වන්න පටන් ගන්නවා. එතකොට හරි ඒ කියන්නේ අපිට නික අපි යුනිවර්සල් කොන්ෂස්නස් එකට සම්බන්ධ වෙනවා වගේ තේනවා මේ විශ්ව දැනුමකටයි අපි මේ ප්ලග් කරගත්තේ කියලා. ආයේ මොන ද්වේෂණයක් ආවත් මොන සැපක් ආවත් ෆේස් රේඩියෝකට නටන්නේ. එයා බලා ඉන්න ඊගාවට මේ වේව් එක කොහොමද යන්නේ? එතකොට කොයි එකෙත් එකක්. ආනාපානෙත් එකයි ඕන දෙක එකයි. හරි මේ මම දැන් කියන්නේ මේ අනුකම්පා ගතියුත්තික් මෛත්‍රී කටයුත්තක් ඉන්නවා නම් දෙන්න තියෙන දෑවැද්ද ඔන්නෝචර. යෝගිම තමයි තමන් අනුකම්පා කරනවා නම් මේක ඉන්ස්ටෝල් කරගන්න. කෙරුවට පස්සේ ආ ඊට පස්සේ තුටි කරගන්න. මේක හරි අමාරුයි.
කාය
සංකාර අසංගනේ උපන් පස්සේ මේ චිත්ත ආමේ තියෙද්දි ඒ ප්‍රැක්ටිකලි වෙනවා එක්ස්ප්ලේන් කරන්නත් බෑ මොකද්ද වෙන්නේ දන්නේ නැහැ ඊට පස්සේ ඊගාව ලේයර් එක අරිනවා සාමාන්‍ය සීල සමාධි ප්‍රඥා ලේයර් එකන යන්නේ නමුත් ආනාපාන සතිය වෙන සමාධි ශික්ෂාව කතා කරන්නේ නැහැ මේක සමාධි ශික්ෂාව it is understood ඊගාට වෙනන්නේ චිත්ත සංකාර චිත්ත සංකාර කියන්නේ ආශාව ප්‍රසන්නනේ සංඥා වේදනා දෙන්නේ ඊට පස්සේ පෙන්නනවා කිරේ ගලවලා කාය සංස්කාර දෙකෙන් එහා පැත්තේ සංඥා වේදනා වැඩ කරනවා. ඒක සම්පූර්ණ මනෝ ලෝකයක්. ඒක තමයි චිත් මනෝ භංගමාරම, මනෝ සෙට්ටා මනෝමය, ඒ ඔක්කොම තියෙන්නේ කාය සංස්කාර කිරේ ඇතුළට ගියාට පස්සේ. මේ පිටේ ඉඳගෙන අරක අවබෝධ කරගන්න හදනවා කියන එක ප්‍රැක්ටිකල් වැඩක් නෙවෙයි. අන්තිම එතනින් එහාට ගියාට පස්සේ කර දෙන්නක් තියෙන. ඉබේ කෙරෙන්න පටන් ගන්නවා. අපිට තියෙන්නේ අනන් නැතුව, අවුල් කරන්න නැතුව අනුංගේ දෙයක් වගේ නිකන් මොනිටර් කරන එක විතරයි කරන්නේ. මේකේ පැටර්න් එකක් තියෙනවා. එහෙනම් අපි අදත් පැයක් ඕවටයි. අපි බලාපොරොත්තු වෙනවා අපි මේ කරන පටිපත්ති පිළිමේ සීල සමාධි ප්‍රඥා වශයෙන් යම් කුසල කර්මයක් අපි රැස් කෙරුවා නම් ඒ කුසල කර්මේ අපිට මෙතෙන්ට එන්න මේ දේ අපිට ලබා දෙන්න මේ කොට නැගිලි ව්‍යාපාර ඉතින් යම සංස්කෘතිය සංවිධානය කරපු සෑම සීල දිනකටම සතුටු සිතින් අනුමෝදන් වෙත්වා කියලා අපි ආරාධනා කරනවා. පේනැත්තු වගේම නොපේනැත්තුත් 100 අපිට ආරාධනා ආදාර කරන්න ඕනේ. නැත්තම් මං හිතන්නේ තුන්වෙනි දවස් දක්වා අපි මේ යනකම් කිසි බාධාවක් කරදරයක් නැතුව මේක යන්නේ පැහැදිලිවම තෑන්දාගේ අනුග්‍රහයෙන් නිසා ඉතින් පුංචි කළා හරන්නම් තරකයි. ඒ නිසා අපි ආරාධනා කරනවා අපි මේ උදාර කුසල් භාගය අරගෙන අපිට මේ වැඩ දිගටම මේ විදිහට කරගෙන යන්න අනුග්‍රහය දක්වත්තා තම තනම නිවන් මාර්ගයේ බාධා ගන්නවා කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේම අපි තනුව වැඩි දෙමාපියෝ ගුරුවරු ඒ වගේ අපේ ඥාති පිරිස් මේ මොහොතේ හිටියන හරි සතුටු වෙයි. අනේ මේ වගේ ධර්ම සභාවක මේ වගේ මගර්ම මණ්ඩලයක හිටියත් මදයි කියලා. නමුත් හේතු නැති වුණාට අපි ආරාධනා කරමු ඉන්නා තැනකින් මේක දකිත්වා මේක හිතේ දත්වා හිතේදලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ආරාධනා කරමු. අපි අවිත් මේ নানা ආකාරයෙන් රැස් කර ගන්නලද කුසල් කිසිසේත්ම භව සම්පatti කාම සම්පatti සඳහා නෙවෙයි සියලු භව සම්පatti කාම සම්පattiත් ලැබලා එව්වා උදේම හෙළන කුණු කෙල පිටක්සේ වැත්තක දාලා බුද්ධාලෝකයෙන් වහන්සලා විසින් සපයි සාන්තයි සුන්දරයි ප්‍රවාහ දේශනා කරන දේ සාන්ත සුන්දර නිවනම මේ ජීවිතයේදී මේ සර්වාංශ සාසනීය චෝට සාක්ෂාත් කරගන්න මේ පිණ මේ පිණ 100 වාසනා වේවා කියලා අපි කිමෙය දාසින් අපි ඊත්තාව දාතාදී ගාථා සජ්ජායනා කිරීමෙන් තපසේ වැඩ පිළිවෙල සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඊත්තාව තාචගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා අනුමෝදන්තු ettāvatāca gammī dhambataṁ puñña sampadaṁ sabbhi bhūtānumodantu ākāsatthāca bhummattha divānāga mahiddhikā puñyantam anumodhitvā chiraṁ rakkantu sāsanam ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා වූ ඥාතියෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා වූ ඥාතියෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාරපත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං හෝතු යාව නිපානපත්තිය සාදු 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 අභිවාදන සීලිස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු